සාදු 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 පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. එවනම් අද අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කෙරෙන යෝගාවචරණ ගිකම කමඨහං සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් මුලින්මදී දෙති කමඨහං සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ගෞරවපූර්වක මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
සාදු සාදු.
ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා කරනවා.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසරයි. පළවෙනි ප්‍රශ්නේ. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. බුදුන් වැඳ සීලේ පිහිටුවා භාවනාවට පිවිසුණා. ආශ්වාස ප්‍රශ්වාස දෙකෙන් හුස්ම සිහින් වී යන අයුරු තේරුණා. දෙවනි ප්‍රශ්වාසය දිග බවත් කොටස් වශයෙන් ඇති බවත් අගට වෙන්නට ඒ ගැඹුරු බවත් බර බවත් තේරුණා. ඊළඟ ආශ්වාසය කෙටි වී ඇති බවත් තේරුණා. මේ වන විට අතපයවල දරදඬු බව නැති වී ලිහිල් වෙන අයුරු සහ හුස්ම සිහින් වී ඇති අයුරු තේරුණා. ඉන්පසු සිත හිස්තැනකට ගියා. අද රූප නැහැ. ඉඳ හිට ශබ්දයක් වේදනා සියුම් හුස්මක් දෙකක් පමණ ඇති වුණා. ඉඳ හිට සිත පිටට යාම සිදු වුණා. කලවයේ මස් පිඩු නටන්නට පටන් ගත්තා. මේ සිත පිට ගිය විට සිත නැවත කයට සිත ඇද ගැනීමක් බව තේරුණා. කලවයේ මස් නැටීම නතර වුණා. මෙසේ සෑහෙන වෙලාවක් ගත වුණා. ඉන්පසු හිස බඩ පපුව ප්‍රදේශයට කඩා වැටී ඇති බව තේරී නැවත කෙලින් කළා. මෙසේ හිස කඩා වැටීම නැවත නැවත සිදු වුණා. පැය එකහමාරක් පර්යංකේ ගත කළා. මීට සුදුසු උපදෙසක් ලැබේවා. ඔබ වහන්සේට නිදු නීරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු.
ඔව්, එතකොට මේකේ පරයංක භාවනාවේ ඒ වෙන විදිය හොඳයි, අත්දැකීම හොඳයි. එතකොට ඔය පැය එකහමාරක් ඉඳලා නැගිටිනවනේ. ඒ නැගිට්ටට පස්සේ බලන්න මේ මගේ භාවනාව එතනින් ඉවර වෙනවද, නැත්නම් නැගිටිනකොටත් නැගිට්ටට පස්සෙත් භාවනාවක් විදියට කල් ගෙවන්න පුළුවන්ද කියලා. සිහිය පිහිටවාගෙන ඒ විදියට කල් ගෙවන්න පුළුවන්ද බලන්න. මොකද අපි ගොඩ දෙනෙක් හිතනවා මේ අපි මේ වාඩි වෙලා ඉන්න විතර වෙලාවේ විතරයි භාවනා කරන්නේ. සක්මන් භාවනාවක් ගැන අඳුරන්නෙත් නෑ ගොඩ දෙනෙක්. ඊළඟට ඉදිනෙදා ජීවිතේ නම් කොහොමත් භාවනා කරන්න බෑ කියලා ඒ විදිය අදහසක් තියෙනවා. නමුත් මේ ප්‍රතිපදාව වඩන්න බලාපොරොත්තු වෙනවා නම්, මේ ප්‍රතිපදාවේ ඉදිරියක් බලාපොරොත්තු වෙනවා නම්, අපි කියන්නේ මේ සක්මන අඳුරගන්න විශේෂයෙන්. සක්මන අඳුරන්නේ නැත්නම් භාවනාව ප්‍රතිපදාව දන්නේ නැහැ කියන පමණටම අපිට චෝදනාවක් නගන්න පුළුවන්. මේකින්ද සක්මන් භාවනාව අඳුරනවා නම්, පරියංක භාවනාව අඳුරනවා නම්, එදිනෙදා ජීවිතයට ඒක අරගෙන යන්න පුළුවනි. ඒක නිසා වැඩ රාජකාරී අතරේ වුණත් බැලුවොත් ඔන්න හුස්මක් දෙකක් වැටේවි. මේ විදියට ප්‍රශ්නේ අතරේ වුණත් අන්න බැලුවොත් සිහියක් පිහිටව ගන්න පුළුවන්. අන්න ඒ විදියට අවදිව ඉන්න තාක්කල් භවනා කරනවා කියන පතුරුවා හැරීම කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔය පරියංක කොටස හොඳයි, එතනින් එහාට භවනාවක් නෑ වගේ කල් ගෙවුවොත් අර රකින්න ප්‍රමාණයට වැඩිය අන්න නරක කරන ප්‍රමාණය, වැය කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒකින්ද ඔය උපයගත් දේ රැක ගන්නවා කියන එක ලේසි නෑ. ඒක එදිනෙදා ජීවිතේ. ඒක චැලෙන්ජ් එකක්. නමුත් අපිට උත්සාහ කළොත් බැරි නෑ. මනුස්ස එක්ක කතා කරනකොට අන්න බලන්න පුළුවන් මේ මෙයා කියන දේවල් වලට ඇවිස්සෙනකොට එයා දිහා නෙමෙයි බලන්න ඕනේ. බාහිරේ නෙමෙයි, ඒ වෙනට මගේ ඇතුළත මම මොකද මේකට මෙහෙම ඇවිස්සෙන්නේ. නැවත නැවත සිහිය පිහිටවා ගන්න ඕනේ. අන්න ඒ විදියට කටයුතු කරොත් ඒක තමයි ක්‍රමවේදේ. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? අන්න ගොඩක් වෙලාවට අපි අරවැයදී ඉබේම මුලා වෙනවනේ. මුලා වෙනවා. මේ විදියට එදිනෙදා වැඩ කටයුතු වලදී ඉන්නේ තනිකර මුලාවක. එහෙම හරියන්නේ නැහැ. අර විදියට එදිනෙදා ජීවිතේදිත් පතරවා හරින්න පුළුවන්ද කියලා බලන්න. මේ පරියන්කේ නැගිට්ටාම සක්මනට ගියොත්, සක්මනින් ඉවත් වෙලා ගෙදර වැඩ කටයුතු වලට ගියොත් මේක භාවනාවක් විදියට කල් ගෙවන්න පුළුවන්ද කියන එක. ඒ සඳහා උත්සාහයක් කළ බලමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය. වන්දනීය ස්වාමීන් වහන්ස, සතිමත් සක්මන. පළමුව වාර කීපයක් නිදහසේ ඇවිද්දා. අනතුරුව සක්මන කෙළවර හිටගෙන මම දැන් මෙතන කියා සිටුවා. පසුව වම දකුණ ලෙස බලමින් විනාඩි 20ක් සක්මන් කළා. පයට තද ගතිය, රළු ගතිය, වියලි බව, උණුසුම් බව, තෙත බව, සිසිල් බව තේරුණා. ලොකු බොරළු ඇනී පයට වේදනා ආවා. පයේ විලුඹ, කොට්ටය හා ඇඟිලි අනුපිළිවෙලින් එසවුණා. හැරෙන විට විලුඹ එසවුනේ සක්මනේදීට වඩා අඩුවෙනි. විවිධ කල්පනාවලට සිත ගියා. කල්පනාවක් යැයි සිතූ විට නැවත ඒ පයට අවධානය යොමු වුණා. ශරීරයේ බර දකුණු පාදයට වැඩිපුර දැනුණා. කය දෙපසට පැද්දුණා. පා ඇඟිලි බිම තෙරපි පය ඉදිරියට තල්ලු වුණා. ශබ්ද ඇසුණා. සිත වැඩි කාලයක් පයේ පතුලේ රැඳුණා. සුදුසු උපදෙසක් ලබා දෙන සේක්වා. සාදු සාදු සාදු.
ඔව්, දැන් කියන්නේ රැඳුණා කියලානේ. එතකොට ඒකේ අදහස තමයි මේ නැවත නැවත පුරුදු කරන ලද හිතක් කියන අදහස තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ පුහුණුවට බැස ගන්න කෙනෙක්ට හිතෙනවා මගේ මේ කයේ සිහිය පවත්වන්න, හුස්මේ සිහිය පවත්වන්න, පියවරවල සිහිය පවත්වන්න ගොඩාක් අමාරුයි අපහසුයි කියලා. ඒක තමයි අලුත් ආධුනික කෙනෙක්ට දකින්න ලැබෙන නිරීක්ෂණය. නමුත් කාලයක් පුරුදු කරගෙන කරගෙන යනකොට නැවත නැවත උත්සාහ කරනකොට අන්න තේරෙනවා වැඩි වෙලාවක් හුස්මේ පවත්වන්න පුළුවන් හැකියාවක් දිනු වෙලා එනවා. වැඩි වෙලාවක් පියවර ඔස්සේ සිහිය පවත්වන්න පුළුවන් හැකියාවක් දිනු වෙලා එනවා. ඔන්න ඔය විදිහට යම් කිසි විදියක අර උත්සාහයෙන් වෙනසක් කරන්න පුළුවන් ස්වභාවයක් මතුවෙලා එනවා. අපි තුමේ එහෙමත් කරගෙන ටික කාලයක් කරගෙන කරගෙන ගියා කියලා. අන්න එතකොට තේරෙනවා දැන් උත්සාහ නොකරත් වැඩි වැඩියෙන් මේ හුස්මට එන ස්වභාවයක්, මේ කයට එන ස්වභාවයක්, මේ පතුලට එන ස්වභාවයක් මේ හිත තුළ මතුවෙලා එනවා. ඒ කියන්නේ මොකද්ද මේ වෙන්නේ? අර හිතවිලි ඔස්සේ ගමන් කරනවා. හිතවිලි නැති වෙන්නේ නැහැ. හිතවිලි ඔස්සේ ගමන් කරාට මොකද? නැවත නැවත ඇවිල්ලා පතුලට වැටෙනවා. නැවත නැවත ඇවිල්ලා හුස්මට වැදෙනවා. ඒ විදිහේ ස්වභාවයක් මේ තුළ මතුවෙලා එනවා. එතකොට මොකද්ද මේ වෙන්නේ? එක්තරා විදියක අර මේ හිතේ ස්වභාවය තමයි නැවත නැවත පුරුදු කරන්නේ මොකද්ද, හුරු කරන්නේ මොකද්ද? ඒක ස්වභාවික වෙනවා. ඒක ස්වභාවික වෙනවා. ඒ චර්යාව හුරු වෙනවා. එතකොට ඔන්න ඔය විදියට නැවත නැවත පුරුදු කරන කෙනෙක්ට දකින්න පුළුවනි. දැන් ගේන දෙයක්වත් නැහැ. දැන් වැඩි වැඩියෙන් කයට එන ස්වභාවයක් තියෙනවා. හුස්මට එන ස්වභාවයක් තියෙනවා. පියවර වලට එන ස්වභාවයක් තියෙනවා. ඒක හොඳ සලකුණක්. මේ විදිහට කරන පුහුණුව හරියනවා. ඒකේ ඒ ශක්තිය දියුණු වෙනවා කියන්නේ. ඉතින් එන්නේ එන ස්වභාවය දකිමින් නැවත නැවත කල් ගෙවන්න කියන එක තමයි දෙන්න පුළුවන් අදහස.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව. කමඨහන් වார்த்தාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. වාර්තා කිරීමට අදහස් නොයන වගක් අත්දකින්නේ. ගොළු වූවාක් මෙන් නිහඬ බවකි. පර්යංක භාවනාව. ඈත්ව මතුව බොඳ වෙන දේ දෙස බලා සිටින විට වෙනසක් අද්දුටු අතර එකවර කුමක්දැයි සොයාගත නොහැකි විය. තවත් බලා සිටින විට අද්දුටුවේ සිතුවිලි තවත් ඈත් වූ මෙන් හා එන යන ශබ්ද හා සිතුවිලි අතර වෙන් කිරීම අපහසු බවකි. ශබ්දය ශබ්දයක් ලෙසද සිතුවිල්ල සිතුවිල්ලක් ලෙස නම් නොකරන ඒ දෙකම එකක් මෙනි. එදිනෙදා සතිමත් බව. මේ ටිකකට කලින් ආ සිතුවිලිද අමතක වන බව වරින් වර අත්දකි. වරක ඒවා අපහැදිලි. සම්බන්ධයක් නැති ඒවාද මතුව බොඳ වේ. වරින් වර එන යන දේ මිශ්‍රණයක් මෙනි. ඒ හා අමිශ්‍ර බවක්ද වරින් වර එන යන දේ එකින් එක වෙනමද අත්දකි. සිදුවන දේ හා බලා සිටීම එක්ුණ වචන වලින් විස්තර කළ නොහැකි ස්වභාවයකි. වරින් වර කෙරෙන දේ හා පිරුණු බවක් අත්දකි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගෙන් උපදෙසක් ලැබේවා. සාදු සාදු සාදු.
ඔය කියන කතාව හරි අපි මේ වචනෙට දාන්න අමාරුයි. මේ වෙන දකින භවනාවකේ දෙනකොට මේ අත්දකින දෙයින් සාමාන්‍ය 10%ක්වත් වචනෙට දැමෙනවද කියලා ලොකු සැකයක් මතුවෙනවා. ඒ නැවත නැවත ඒ ක්‍රියාවලියේ යෙදෙන කෙනෙක්ට කමක් නැහැ. අපි උත්සාහ කරන්න ඕනේ මේ විදිහට. නිකං අර මොකද්දෝ නිකං අර ගොළුව දැකපු හීනයක් වගේ මොකද්දෝ එකක් කියන්න උත්සාහ ගන්නවා බබ්බක් ගාලා. එතකොට අහගෙන ඉන්න කෙනෙක්ට මේ පුහුණුව කරලා තියෙනවා නම් එයාට තේරෙනවා මේ මොකද්ද කියන්න උත්සාහ කරන්නේ. පුහුණු කරලා නැති කෙනෙක්ට තේරෙනවා මෙයා මොනවදෝ කියන්න හැදුවා හරි ගියේ නෑ, මෙයාගේ කිව් එක තේරුන්නේ නෑ කියලා තව කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් අන්න පුහුණු කරපු කෙනෙක්ට දැන් මේ සභාවේ ලොකු පිරිසක් ඉන්නවනේ, පුහුණු කරපු කට්ටියට තේරෙනවා තම තමුන්ගේ පමණට මේ මොකද්ද කියන්න උත්සාහ කරන්නේ. පුහුණු නොකරපු කට්ටියට හිතෙනවා මේ කිව් එක වැරදි, කිව් එක තේරිලා නෑ කියලා වගේ මොකද්දෝ දෙපැත්තක් තියෙනවා. ඒතොර ඒක තමයි සාමාන්‍යයෙන් ඔය අපි භාවනාවක යෙදෙනකොට අපිට තේරෙනවා මේ අත්දකින ක්‍රියාවලිය වචනෙට දාන්න හරි අමාරුයි. නමුත් අපි උත්සාහ කරනවානේ පුල් පුළුවන් විදියට යම් පමණකට උත්සාහ කරලා ප්‍රකාශ කරනවා. වැඩිපුර වැඩි වෙන්න වෙන්න තව තව ගොළු වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒක අන්ධභාවය තුලින් එන ගොළු වීමකටත් වැඩිය අර ක්‍රියාවලිය තව තව හොඳට දැකීම තුලින් එන ගොළු වීමක්. ඒක ගැටලුවක් නෑ. නැවත නැවත මේ වැඩේ යෙදෙන්න, නැවත නැවත ඔය ක්‍රියාවලියට වෙන්න දෙන්න. අර මේ අහගෙන ඉන්න පිරිසටත් අනුග්‍රහයක් විදියට මොකද්දෝ කියන්න උත්සාහ ගන්නවා. ඒකත් නිකන් අර වචන අතරමැද ඉඩ කඩෙන්, එහෙම නැත්නම් සැඟවුණු අර්ථෙන් වගේ තමයි තේරෙන්නේ. ඒ කියන්නේ මේ මොකද්ද ස්පේස් ඉන් බිට්වීන් ලයින්ස් කියලා. වචන වාක්‍ය අතර තියෙන අදහස තමයි ඔතන වැදගත්. සාමාන්‍ය ඔය මොනවාදෝ ඩොට් ටිකක් තියෙනවා. ග්‍රාෆ් එකේ ඩොට් ටිකක් තියෙනවා. මේක යා කරලා රේඛාවක් ඇඳගන්න එක එක්කෙනාගේ අත්දැකීමට අනුව, එක එක්කෙනාගේ පුහුණුවට අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒදී ඔන්නඔහම දෙයක් ඔය කරන ක්‍රමවේදෙට නැත්නම් ඔය වෙන ක්‍රමවේදෙට නැවත නැවත වෙන්න දෙන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. නිරෝෂ් පුතා ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න නැතිවමයි.
එහෙමයි. එහෙමනම් අපි ටික වෙලාවක් අරගෙන සභාවට සභාවේ කාට හරි ප්‍රශ්න තියෙනවා නම් තුසල ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙනවා. ජයන්ති මහත්මියට පුළුවන් ස්වාමීන් වහන්සේට අන්මියුට් කරලා ස්වාමීන් වහන්සේ කතා කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. මගේ දැනට කරගෙන යනකොට භාවනාවේ පරියන්කේදී එහෙම හුඟක් වෙලාවට හිතුවිලි සමහරට එනවා. ඒවා කරදරයක් නැහැ. එනවා යනවා ඒවා දකින්නවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එහෙම ටික වෙලාවක් තිබිලා නින්දටම තමයි වැටෙන්නේ. හැබැයි මම මේ නින්ද යනවා කියලා මම දන්නවා. වැක්කිරණේවත් ඔක්කොම දන්නවා. එතකොට දැනගෙන ඔළුව කෙලින් කරගන්නවා. මොන දේ කරත් නිදිමත ගතියකින් තමයි පරයන්කේ ඉවර කරන්නේ. ඒ වෙලාවට නිකන් ඒ කියන්නේ ඇත්තට නිදිමත නෙවෙයි, ඒ නිදිමතයි මේ නිදිමතේදී නිකන් ඔළුව ලොකු බරක් කියන්නේ නිකන් නංගර කබ පිරিলা වගේ එහෙම වෙලා තමයි තියෙන්නේ. ඒක එකක්. අනිත් එක සාමාන්‍ය ජීවිතේ වෙලාවෙදී මට හුඟක් අමතක වීම වෙනවා. මේ දේවල් මතක නැතුව යනවා. උදාහරණයක් කිව්වොත් එක දවසක් යනකොට පාරේ හැමදාම යන පාරේ මට මේ පාර මේ වෙනත් පාරකින් ඇයි මේ යන්නේ කියලා එහෙම වුණා. පස්සේ හුඟක් වෙලා ගියා මට මගේ ඇත්තටම යන පාර තමයි ඒක කියලා දැනගන්න. ඒ වගේ තැන් දෙකක් මට කියන්න තියෙනවා සම්හංස. තෙරුවන් සරණයි.
ඔව්, පළවෙනි කරුණ තමයි සාමාන්‍යයෙන් අපි නාමකරණයක් කරනවානේ. මේ දේවල් වලට ලේබල් ගහනවා. ආ මේක නින්ද, මේ නිදිමත කියලා ඔන්නෑ විදිහ ලේබල් ගැහිමක් සිද්ධ කරනවා. ඔන්නේ ලේබලේ තියෙනවා අවුලක්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ওই නාමකරණය ගැන මතක් කරනකොට සඳහන් කරනවා. මෙන්න මේ නාමකරණය නිසා තමයි අහුවෙන්නේ. මේ භාෂාවේ තමයි ඔය අවුල තියෙන්නේ. අන්න මොකද වෙන්නේ, මේ නමක් දානවනේ අපි. නමක් දාපු ගමන් එතනින් එහාට තවදුරටත් පරීක්ෂණයක් කරන්න දෙයක් නැහැ. අනින්ද කියලා ලේබලේ ගැහුව ගමන් නින්ද එදා ඉඳලා දන්නවා කියන අර්ථෙන් ඔන්න ඉතුරු ටික සමතලා වෙලා යනවා. ඒක නිසා සාමාන්‍යයෙන් මේ අත්දැකීම් ප්‍රකාශ කරනකොට කමඨහන් වார்த்தාවක් ලියනකොට ඒකේ ස්වභාවය තමයි අපි මේ පුළුවන් තරම් පරීක්ෂා කරන අර්ථෙන් ලියන්න උත්සාහ ගන්නවා, කියන්න උත්සාහ ගන්නවා. දැන් ඔය මේ කියපු දේ ගැන ගත්තොත් අන්තිමට කියනවා නේ, ඇත්තටම නින්දකුත් නෙමෙයි වගේ. හැබැයි නින්දක් කියලා තමයි පටන් ගන්න. නින්ද කියපු ගමන් මේ සභාවේ ඉන්න කට්ටිය ඔක්කොම මේ නින්දනේ කියලා ඒ ලේබලේ ඔස්සේ තමයි යන්නේ. ඒක නිසා අන්න අනිත් දවසේ බලන්න මීට වැඩිය දක්ෂ විදිහට වාර්තා කරන්න පුළුවන්ද, මීට වැඩිය දක්ෂ විදිහට වචන භාවිත කරන්න පුළුවන්ද කියන උත්සාහය තියෙනවා. ඒක ඉතින් ලිඛිතව ප්‍රකාශ කරොත් සමහර විට ඊට වැඩිය උපක්‍රමශීලීව හිතලා කල්පනා කරලා භාවිත කරන්න පුළුවන්. සාමාන්‍ය ඔය භාවනාවේදී වෙන ක්‍රියාවලිය අපි නින්දක් කියන අර්ථෙන් දාලා මගහරින ගතියකුත් තියෙනවා. ඒක නිසා මේ නින්දක්ද කියන පරීක්ෂාවත් එක්ක යන්න ඕනේ. එතකොට තේරෙනවානේ අර අන්තිම කොටසේ කියනවානේ මේ නින්දක්ම නෙමෙයි කියලා. අන්න ඒකට ගැලපෙනවා එතකොට. දැන් පහුගිය කාලෙක මට මතක තියුණා එක්කෙනෙක් ඉදිරිපත් කළ තියුණා නින්දක් නොවන නින්දක්. ඒක තමයි එයාගේ ලේබලේ. නින්දක් නොවන නින්දක් කිව්වහම අන්න පරීක්ෂා කරන්න ඉඩකඩක් තියෙනවා. අන්න ඒ විදිහට ඔය ක්‍රියාවලියේදී මේ නින්දක්ද කියන විමසීම කරොත් තේරේවි ඔය නින්දක් නෙමෙයි කියන එක. ඒ වෙනුවට වෙන මොකද්දෝ ක්‍රියාවලියක් මේ හිත ලීනවීමක් අපි නින්දක් විදිහට හඳුන්වනවා. ඒක නිසා අන්න ඒ නින්ද කියන ලේබලේ අයින් කරගත්තොත් වඩාත් යහපත් වෙයි. වෙන දේ අවුලක් නැහැ. වෙන දේ අවුලක් නැහැ. මුකුත් වැරදිලා නැහැ. වෙන දේ හරි. හැබැයි අර ඒකට ගහන ලේබලේ ඒකට අපි ගන්න බැල්ම තමයි අවුල තියෙන්නේ. මේ බැල්ම වෙනස් වෙන්න අවශ්‍ය මේ විදිහේ සාකච්ඡාවක් තමයි ඉතින්. ඒ විදිහේ සාකච්ඡාවකින් තමයි බැල්ම වෙනස් වෙන්නේ. එහෙම නැතුව ඒකට අනුග්‍රහයක් වෙන්නේ නැහැ. ඉතින් කමක් නැහැ. අපි නැවත නැවත සාකච්ඡා කරන ගමන් මේ අලුත් බැල්මකින් මේක දිහා බලනවා. පරීක්ෂා කරන බැල්මකින් මේක දිහා බලනවා. මොන දේ ආවත් නිකන් පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. දැන් ඔය එක එක එනවනේ කන්නම් මරන්නම් කියාගෙන එනවනේ එක එක ඒවා. ඒතර පොඩ්ඩක් ඉස්සෙල්ලා යකෙක් කියලා ආවත් දත් විලිසගෙන පොඩ්ඩක් නිකන් ඩෙන්ටි කාඩ් එකක් වගේ ඉල්ලලා බලන්න. මොන යකාද කියලා. මාසෝනද නැත්නම් වෙන මොකෙක් හරිද කියලා ඉල්ලලා බලන්න. එතකොට ඩෙන්ටි තියෙනවනම් බය වුණාට කමකුත් නැහැ. අපි මොකද කරන්නේ? ඈත තියා එනකොටම බය වෙලා දුවලා සී නැති වෙලා වැටිලා ඔක්කොම ඉවරයිනේ. නෑ එහෙමම නෑ. එහෙම නෑ. පොඩ්ඩක් එන්න දෙන්න ඕනේ. අහම පොඩ්ඩක් ඩෙන්ටි චෙක් කරලා බලන්න ඕනේ. බැලුවට පස්සේ ඇත්තටම යකෙන්න බය වුණාට කමන්නෑ. අපි මොකද අන්න අර අවුල තමයි තියෙන්නේ. ඒක නිසා ඒ විදිහට විමසලා බලමු. ඇත්ත යකෙන්න බය වුණත් කමක් නෑනේ. දැන් ඔබට දෙනෙක් ඔය අනාගත බියවල් තියෙන්නේ මොනවද? මේ ඇවිල්ලත් නෑ. ඇවිල්ලත් නෑ. අම්බෝ මෙහෙම වුණොත් මොකද කරන්නේ ස්වාමීන් වහන්සේ, මෙහෙම එකක් ආවොත් මොකද කරන්නේ කියලා ඔන්න බය වෙවි ඉන්නවා. බය වෙවි ඉන්නවා. ඉතින් එතකොට එන්න කලින්ම සී නැති වෙලා ඉවරයි. එන්න කලින්ම අන්න දුවල ඉවරයි, බය වෙලා ඉවරයි. නෑ ඔය මේකෙත් එන්න කියන්නකෝ. ආවහම එච්චර ඔය කියන තරම් කලුවක් නෑ. එන්න දෙන්න ඕනේ. එන්නෙත් නිකන් පඩ පිටාව ඔලෝගෙන කෑ ගහගෙන හුතියාගෙන තමයි එන්නේ. නම තාට පොඩ්ඩක් චෙක් කළා, පරීක්ෂා කළා, ගත්තාම ඔය කියන තරම් දෙයක් නැහැ ඔය. අන්න ඒක නිසා ඒ පරීක්ෂාව තියෙන්න ඕනේ, ඒ විමසීම තියෙන්න ඕනේ. ඒක පළවෙනි දේ. දෙවෙනි එක මොකද්ද?
අමතක වෙන එක සෝ.
අමතක වෙන එක හොඳයිනේ. මතක හිටියා කියන්නේම කෙලෙසයක් කියලා හිතාගන්න. එතකොට හරි. හොඳට මතක හිටින කට්ටිය අධික කෙලෙස් බරයි කියලා හිතාගත්තාම හරි. ඒකින්ද ඔය අමතක වෙන වමනට හොඳයි. දවසක පාරක් කියලා වෙන පාරක ගියොත් හොඳයි. ගෙදර කියලා වෙන ගෙදරකට ගියොත් තවත් හොඳයි. අන්න එහෙම හිතාගත්තාම හරි. එතකොට ප්‍රශ්නයක් නැහැනේ. ඔය දන්න හඳුනන කට්ටියගෙන් තමයි ප්‍රශ්නේ. ගෙදර කට්ටිය ඉන්නේ. ඒගොල්ලන්ගෙන් තමයි ප්‍රශ්නේ. වෙන ගෙදරකට ගියාට මං හිතන්නේ එච්චර ප්‍රශ්නයක් එයි කියලා. ඒ වගේ ඔය දන්න පාරවල් වල ගියාම තමයි අවුල. නොදන්න පාරක් ගියාම අවුලක් නැහැ. අන්න ඒ විදිහට ටිකක් තියෙනවා. ඔගේ අමුතු අදහසක් තියෙනවා. ඔගේ වෙන්නේ ගොඩක් කලාවට ඔය මේ නිකන් අර විවේක මනසකින් ඉන්නවා. ට්‍රැක් එකට වැටිලා නැහැ. ට්‍රැක් එකට වැටුණාම තමයි මතකේ මේ වෙලා එන්නේ. අර ඇඩ්‍රස් එක කෝල් වෙන්න ඕනේ. එතකන් ඉන්නේ ෆුල් නිකන් මේ අතරමං වෙච්ච ගතියක.
දෙපැත්තේ අතරමං
වෙච්ච ගතියක. සාමාන්‍ය භාවනාවක් නොකරපු එක්කෙනාගේ ඇති තමයි අර ඇඩ්‍රස් ඔක්කොම එකපාර ඇවිල්ලා කෝල් වෙලා කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් ඔළුවේ ප්‍රශ්න දහසක් එකවර වැඩ කරනවා. නෑ ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ මෙමරි ලොකේෂන් එක කෝල් වෙලා නෑ. මේ ඇඩ්‍රස් එක කෝල් වුණාම තමයි ඔන්න ප්‍රශ්නේ මතුවෙලා එන්නේ. එතකොට අවුලක් නැහැනේ. එතකොට අවුලක් නැහැ, අවශ්‍ය වෙලාවට ඒකට අවධානය දෙන්න පුළුවන්. මේ නැත්තම් අමාරුයි. දැන් අද උදේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා අහනවා හවස 4ට පොඩි වැඩක් තියෙනව කරමුද කියලා. මම දැන් කල්පනා කරනවා අද හවස 4ට US කැනඩා වැඩසටහනක් තියෙනවද, එහෙම නැත්නම් වෙන මොකක් හරි දාගත්ත අපොයින්ට්මන්ට් එකක් තියෙනවද කියලා කල්පනා කරලා අන්තිමට මතක් වුණා යන්තම් 4ට මුකුත් නැහැ කියලා. ඊට පස්සේ අර කල්පනා කරපු විදියටම කිව්වා ඉතින් 4ට අපොයින්ට්මන්ට් එකක් නැහැ ස්වාමීන් වහන්සේ කියලා. තියෙනවා කියලා නෙමෙයි. ඇයිද එච්චර වෙලා අරන් කල්පනා කරාම නිකන් බොරුවක් කියන්න ලෑස්ති වෙනවා වගේ. ඉතින් ඒක තමයි වැඩි. ඒකෙන් ඉඳන් අමතක වෙන එක හොඳයි. වෙනදා යන්නේ නැති අලුත් පාරක යන්. ඊට පස්සේ ඔය දන්න පුරුදු කට්ටිය, ඔය ලේ උරා බොන කට්ටිය නැති අලුත් ගෙදරකට යන්. එතකොට හරි.
ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේදී හිතුනේ නිකන් ඩිමේන්ෂියා වගේ එනවද කියලා.
ඒත් දැන් අප්පා ඩිමේන්ෂියා ආව නම් හොඳයි.
ඈ නෑ ස්වාමීන් වහන්සේගේ දැන් මේ සාකච්ඡාවත් එක්ක මම තීරුම් ගත්තේ ඒකත් මම බය නැතුව, ඒකත් අමතක වෙලා කියලා බය නැතුව සතුටින් ඒක දිහා බලන්න කියලා.
ඔව් ඒකට සාදර වෙන්න. මොකද මේ ඩිමෙන්ෂියා ඇවිල්ලවත් බේරෙන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. පුතුම වැඩක් තියෙන්නේ. අඬාගත්ත ගමන් කී දෙනෙක්ද බලන්නේ, එක්කෙනෙකුත් නෙමෙයිනේ හැමෝටම. ඉතින් මේ 23 යන්තම් අමාරුවෙන් ගියා ගත්තා කියලා 24 තව සතියක් දෙකක් යනකොට තේරේ හොඳ ගානට අර අලුත් ටැක්ස් එක වැඩිලාම කොහොමද වැඩි කියලා.
හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි අද දවසේ වැඩසටහනේ දෙවනි භාගය ධර්මදේශනාවලිය ආරම්භ කරන ලෙසට නැවත වතාවක් ඔබ වහන්සේගේ දෙපා නැමද
ගෞරවපූර්වක
මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තථාගතස්ස බුද්දස්ස සබ්බ භූතානුකම්පිනෝ පරියාය වචනං පස්ස වේච ධම්මා පකාසිතා පාපකං පස්සත චේතං තත්ත චාපි විරජ්ජත තතෝ චිත්තතෝ විරත්ත චිත්තස් චිත්තාසේ දුක්ඛසන්තං කරිසාති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ භාග්‍යතුන් වහන්සේගේ වචනය අහනකොට ඒ පිළිබඳ නොයෙකුත් පැහැදිලි කිරීම වලට ඇහුම්කන් දෙනකොට අපිට නොයෙකුත් අදහස් එන්න පුළුවන්. ලොකු විස්තර තියෙනවා, ලොකු ප්‍රමාණෙන් හරි විශාලයි. මේ විදිහට සූත්‍ර මෙච්චර ගණනක් තියෙනවා, මෙච්චර පිටක ගණනක් තියෙනවා කියලා ලොකු නිකන් බැලූ බැල්මට නිකන් මහා වපසරියක් තියෙනවා වගේ. තියෙන ගතියකුත් තියෙනවා තමයි. නමුත් මෙන්න මේ විදිහට භාවනාවක මේ ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්ට මේ බුදුරජාණන් වහන්සේගේ මේ වචනේ මේ බොහොම ප්‍රායෝගිකව බොහොම තේරුම් ගන්න පුළුවන් හැකියාවක් සහිතව සරලව අඳුන ගන්න පුළුවන්. එච්චරම අමාරු නෑ. ඔය හිතන තරම් වපසරියකුත් නෑ. අන්න ඒ විදිහේ සරලව තමන් තුලින් මෙන්න මේ කී දේ අඳුන ගැනීම වටිනවා. මා තුලින් කොහොමද මේ ප්‍රතිපදාව අත්දකින්නේ, මා තුලින් කොහොමද මේ කී දේ තේරුම් ගන්නේ කියන අදහස. ඉතින් ඒ අදහස බොහොම ක්‍රමානුකූලව අපිට අඳුන ගන්න පුළුවන් මේ විදිහේ ප්‍රතිපදාවක භාවනාවක දෙනකොට. අන්න ටික ටික තේරෙනවා, ඉස්සර මම හිතාගෙන ඉඳිය දේවල් නෙමෙයි මේ තුල තියෙන්නේ, ඉස්සර මම අපේක්ෂා කරපු දේවල් නෙමෙයි මේ තුල තියෙන්නේ. ඒ වෙනුවට ඊට වැඩිය බොහොම ප්‍රායෝගික ධර්මයක්, තමන් තුලින් ක්‍රියාවත් කරන්න පුළුවන් ධර්මයක්, අපේ මේ තියෙන වෙහෙස පීඩාව නිවන සුළු ධර්මයක්. ඒකත් මේ තාවකාලිකව නෙමෙයි, සුළු වෙලාවකට නෙමෙයි, දවසකට දෙකකට නෙමෙයි. ඒ වෙනුවට අන්න ස්ථිර විසඳුමක් විදියට මේ රෝග ලක්ෂණවලට නෙමෙයි, රෝගයටම රෝග නිදහනයටම බෙහෙත් කරන ජාතියේ ප්‍රතිපදාවක් ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. හොඳට ඒ විදිහේ කතා බහක්, ඒ විදිහේ මතක් කිරීමක් මෙන්න මේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපදාව කොහොමද අඳුනගන්නේ කියන ප්‍රකාශයක් තමයි අද දවසෙත් මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ කරුණු දෙකක් විදිහට පෙන්නුම් කරනවා. කෙටි සූත්‍ර දේශනාවක් අපි අර කලින් මතක් කරගත්ත ඒ කොටසෙම තියෙන ඊළඟට තියෙන එතෙන්දී කියන්නේ මොකද්ද? මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. මෙන්න මේ තථාගත දේශනාව, මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව කොටස් දෙකයි. කොටස් දෙකක් විදියට මම ප්‍රකාශ කරනවා කියලා තමයි ප්‍රකාශ කරන්නේ, සඳහන් කරන්නේ. මෙන්න මේ විදිහ කොටස් දෙකකින් යුක්ත දේශනාවක්, කොටස් දෙකකින් යුක්ත අර්ථයක් මම ප්‍රකාශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එහෙම සඳහන් කළා. පළවෙනි කොටස මොකද්ද? පාපං පාපකෝ පස්සත. ඔන්න පළවෙනි දේශනාව, ඔන්න පළවෙනි කොටස කියලා භාග්‍යතුන් වහන්සේ පළවෙනියට කියනවා. මේ පාපයන් ලාමක විදියට දැකීම, ඔන්න මගේ පළවෙනි දේශනාව, ඔන්න මම ප්‍රකාශ කරන පළවෙනි අර්ථය කියලා සඳහන් කරනවා. එතකොට දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළිබඳ අදහසක් තමයි මේ කියන්නේ. තමන් තුළින් මේක දැක දැනගන්න ක්‍රමවේදයක් තමයි මේ කියන්නේ. මොකද්ද මේ පාපය? පාපේ විදියට දකිනවා. පාපයන් ලාමක විදියට දකිනවා. අන්න ඒ දැක්කනම් ඔන්න මගේ පළවෙනි දේශනාව, පළවෙනි අනුශාසනාව සිද්ධ කරා වෙනවා වගේ අදහසකින් මෙතන ඉදිරිපත් කරනවා. එතකොට මොකද්ද මේ කියන්නේ? සාමාන්‍යයෙන් අපේ ස්වභාවයක් තියෙනවා. අපි මේ පාපය පාපේ විදියට දකින්න කැමති නෑනේ. නිකන් අර පොතේ තියෙන හින්දා නිකන් ණයට වගේ අරගත්ත දැක්මක් තියෙනවා. නමුත් ඇත්තට නිවැරදිව ඒ බැල්ම බලන්න, ඒ විදියට දකින්න අපි සූදානම් නැහැ. සූදානම් නැහැ. එතකොට මෙන්න මේ පළවෙනියට කියන අර්ථය තමයි ඒක. මේ පාපය පාපේ විදියට දකින්න. මේ පාපයන් ලාමක විදියට දකින්න කියන අදහස තමයි ඉදිරිපත් කරන්නේ. ඒක තමයි පළවෙනියට ගෙන හැර දක්වන කාරණාව. මෙන්න මේ විදියට අපි මේ වටිනා කියලා, අපි මේ අගය කළ යුතු කියලා තියාගෙන ඉන්න, ලං කරගෙන ඉන්න දේවල් ගොඩක් වෙලාවට නොවටිනා දේවල්. ගොඩක් වෙලාවට අගය නොකළ යුතු දේවල්. නමුත් අපේ එහෙම බැල්මක් නැහැනේ. අපි නිකන් අර බොහොම උනන්දුවෙන්, බොහොම මනාපෙන් දුක් විඳිනවා. කාටදෝ පේන්න අර ලෝක සම්මතයට රංගනයක් ඉදිරිපත් කරනවා. එතකොට ඒක සැපයක් විදිහට පෙන්නුම් කරනවා. ඒක සැපයක් විදිහට ගෙනහැර දක්වනවා. වටපිටාවටත් ප්‍රමෝට් කරන්න උත්සාහ ගන්නවා. මෙන්න බලන්න කරනවා නම් වැඩ. මෙන්න බලන්න සැප කී කිය අන්න වටපිටාවේ කට්ටියටත් මොනවදෝ බණක්, මොනවදෝ කතන්දරයක් කියන්න උත්සාහ ගන්නවා. අර නිකන් කියන්නේ මේ කම්ෆර්ටබල් ලයිෆ් එකක් තමයි මට තියෙන්නේ කියලා අන්න පෙන්නුම් කරන්න උත්සාහ ගන්නවා. නමුත් ඇත්තටම ඔය සෝ කෝල්ඩ් කම්ෆර්ටබල් කියන්නේ නිකන් අර කම්ෆර්ටබල් කියලා කිව්වට මොකද? ඕකේ තියෙන්නේ හාත්පස පැතිරී ගත්ත දුකක්. මේ විදහා දැක්වුවට මොකද? ඕකේ තියෙන්නේ හාත්පස පැතිරී ගත්ත දුකක්. මේ විදිහේ වෙහෙස පීඩාවක්. අන්න ඒක දැනෙන්නේ එක එක්කෙනාට විවිධ විදිහට. අර නිකන් පොතේ තියෙන වචනෙම්ම දැනෙන්නේ නැහැ. මේ දුක කියන එක දැනෙනකොට අපිටම අනන්‍ය වූ විදිහට, අපිටම සුවිශේෂ වූ කාරණා මත තමයි ඒක සාමාන්‍යයෙන් දැනෙන්නේ. ඒක එක එක්කෙනාට ට්‍රිගර් වෙන, එක එක්කෙනාට පත්තු වෙන විවිධ සිදුවීම් තියෙනවා, විවිධ අවස්ථා තියෙනවා. ඒ සිදුවීම් පාදක කරගෙන අන්න එයාට දැනෙනවා දුක කියන්නේ මේක තමයි. ඒ අවස්ථාවක් පාදක කරගෙන අන්න එයාට දැනෙනවා මේ දුක කියන්නේ මේක තමයි. අන්න ඒ විදිහේ ස්වභාවයක් සාමාන්‍ය තියෙනවා. දැන් පහුගිය දවසේ දවසක පැවිදි වෙන්න ආපු කෙනෙක්. ඉතින් එයා ගෙන් මං ඇහුවා, ඉතින් ඇයි මේ පැවිදි වෙන්න හිතුනේ කියලා. නිකන් එහෙම නිකන් ඇයි වගේ ප්‍රශ්නයක් විවෘතව තිබ්බාම සාමාන්‍යයෙන් විවිධ අදහස් මතුවලා එනවා. ඉතින් ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුනේ? ඇයි මේ වගේ දෙයකට යොමු වෙන්න හිතුනේ කියලා කිව්වහම ඔන්න ඉතින් අර කියනවා, අර නිකන් මොකද්දෝ එකක් කියනවා. නිකන් අර පොතක තියෙන එකක් කියනවා. සයින්නන්ස මේ ඉපදීම කියන එක දුකයිනේ ස්වාමීන්වහන්ස, මේ දිරීම කියන එක දුකයිනේ ස්වාමීන්වහන්ස, මේ ලෙඩවීම කියන එක දුකයිනේ ස්වාමීන්වහන්ස, මේ මරණය කියන එක දුකයිනේ ස්වාමීන්වහන්ස කියලා අන්න ඒ විදිහට නිකන් අර පොතෙන් උපුටා ගත්ත කොටසක් වගේ එකක් ඉදිරිපත් කරන්න උත්සාහ ගත්තා. එතකොට ඒක භාගයක්වත් කියන්න දුන්නේ නැහැ. මම ඇත්තටම භාගයක් කියාගෙන එනකොට මං කිව්වා ඕක ඉතින් ඔයා ඇවිල්ලා මට කියන්න ඕනි බණක් නෙමෙයිනේ. මොකද ඕක අහලා තියෙනවානේ ඔය පොතේ තියෙන එකනේ. මම මේ ඉන්නේ සිවුරක් පෙරෝගනනේ. එහෙම නෙමෙයි. තමුන්ට අනන්නේ ওই විදිහට මොකක් හරි දුකක් දැනෙන්නේ නැතිනේ. තමුන්ට අනන්නේ ওই විදිහට එහෙම එකක් මොකක් හරි තේරෙන්නේ නැතිනේ කියලා අන්නේ විදිහට ප්‍රශ්න කරා. මොකද්ද මේ තමුන්ට දුක දැනෙච්ච විදිය? ඔය පොතේ තියෙන දුක නෙමෙයි. ඒ වෙනුවට තම තමුන්ට මොකක් හරි සිදුවීමක් නිසා, සිදුවීම් ජාලයක් නිසා, යම් යම් දේවල් නිසා ඔන දුක දැනෙනවා. දුක දැනෙනවා. එක්කෝ කෙනෙක් ඉදෙනවා මේ විදියට මේ හොඳ මහන්සියලා වෙහෙස මහන්සියලා ඉගෙනගෙන රැකි රක්ෂා කරලා ඔක්කොම කළා. මොකද්දෝ නිකන් අර අයිඩියල් ලයිෆ් එකක් ගොඩනගා ගත්තා. මෙන්න මේ වාහනයක් තියෙනවා, ඉඩකඩම් තියෙනවා, දූ දරුවෝ ඉන්නවා, නෝනෙක් මහත්තයෙක් ඉන්නවා. මේ ඔක්කොම හරි අර අර නිකන් දකින්න ලැබෙන අයිඩියල් ලයිෆ් එකක් තියෙනවා. හැබැයි ඒක ලං කළා, ඒකට ගිහිල්ලා ජීවත් වෙලා බැලුවාම ඒක තුල තියෙන්නේ අර විදියට වෙහෙස පීඩාවක් විතරයි. නිකන් අර ලෝකෙට පේන්න රඟ දක්වන රංගනයක් විතරයි. සාමාන්‍ය ඔය මම ඔය හම්බ වෙන කතා කරන කට්ටියකින් අහනවා කොහොමද අප මේක යෙදිලා ඉන්නේ? ඒ කියන්නේ නිකන් යෙදිලා ඉන්නවට සම්මානයක් දෙන්න ඕනේ. උච්චර තාත්තික රඟපෑමක් සිද්ධ කරනවා. මොකද උදේ පාන්දර වැඩට යන්න ඕනේ. ඊට පස්සේ ගෙදර කටයුතු කරලා යන්න ඕනේ. දරුවන් ඉස්කෝලේට දාගෙන යන්න ඕනේ. ඊට පස්සේ වැඩට ගිහිල්ලා යා පැය 7ක් 8ක් වැඩ කරන්න ඕනේ. වැඩ කළා අපෝ ගෙදර එන්න ඕනේ. ගෙදර වැඩ කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ ඉවෙන්ට්ස් තියෙනවා. අරයාගේ පාටි, මෙයාගේ පාටි, නත්තල් පාටි කියලා ඒවට යන්න ඕනේ. කොහොමද මේක කරන්නේ? මේ මේ දිවිල්ල දුවනවාට, මේ තරඟ දුවනවාට වෙනම සම්මානයක් දෙන්න ඕනේ. සහභාගීත්වය සඳහා මං කියන්නේ. එච්චරට සෙල්ලම් නැති වැඩක්. ඉතින් එහෙව් ස්වභාවයක ඉන්නකොට අන්න තේරෙනවා මේ දිවිල්ලම මහ වැසක් කියලා සමහර විට මම මේ හොයාගෙන ආවට මේ ඉලක්ක කියලා ලං කරගත්තට මොකද ඒ තුල ඔය කියන විදිහේ සතුටක් නැහැ. ඒ තුල ඔය කියන විදිහේ සැනසීමක් නැහැ. මේ මගේ ජීවිතේට ලං කරගත්ත පුද්ගලයෝ ඒ දවස්වල අයිඩියල් කියලා හිතුණා. නිකන් මගේම අනිත් පළුව වගේ, නිකන් මටම පතාගෙන ආපු එක්කෙනා වගේ කියලා හිතිලා බැඳගන්න ඇති. නමුත් ටික දවසකින් තේරෙනවා තරහකාරයෙක්ද කොහෙද මේ ඉපදිලා ඇවිල්ලා තියෙන්නේ. ගියාත්මික තරහකාරයෙක්. අර ඉතුරු ඇරියස් එකේ ඉතුරු ටික අරගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා තේරෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙව් ස්වභාවයක් තියෙනවානේ. අන්න දුක දැනුණා, බොක්කොටම දැනුණා, නැත්තම් පොල්ලෙන් ගැහුවා වගේ හොඳට තේරෙනවා දුක කියන එක මොකද්ද කියලා. ආයි කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න දෙයක් නැහැ නේ එතකොට. අන්න ඒක විදියක්. අන්න කෙනෙක්ට දැනෙන විදිය. තව මම දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්දියා. ඒ ස්වාමීන් වහන්සේට දුක කියන එක දැනෙලා තියෙන්නේ කොහොමද? ඔය කැම්පස් යන කාලෙම තාත්තට අසනීප වෙලා කැන්සර් එකක් ඇවිල්ලා. එතකොට ඒ තාත්තට උපස්ථාන කරන්න ඉදී මේ ස්වාමීන් වහන්සේ තමයි. ඒ දවස්වල ස්වාමීන් වහන්සේ නෙමෙයි නේද මේ තරුණයා තමයි. එතකොට අන්න මාස ගානක් තිස්සේ මේ ලෙඩ වෙලා ඉන්න තාත්තට අර කැන්සර් හොස්පිටල් එකේ නැවතිලා ඉඳිමින් ඉඳිමින් ඒ පවුලේ කට්ටියත් එක්ක කරන්න තියෙන උපස්ථානෙ කරා. අන්තිමට තාත්තා අපවත් වුණා, අන්තරා වුණා. අපවත් වුණා නෙමෙයි අන්තරා වුණා. ඉතින් අර කෙනාට දුක දැනෙච්ච විදිය අර කැම්පස් එකේ ඉතුරු ටිකත් අත්හැරලා දාලා ඇවිල්ලා පැවිදි වුණා. ඉතින් අන්න දුක දැනෙනවනේ ප්‍රායෝගිකව යාට දැනුණු විදිය. මෙන්න මේ තාත්තාගේ අසනීපෙත් එක්ක ඒ කැන්සර් හොස්පිටල් එකේ ඉන්නකොට දකින්න තියෙන වටපිටාවත් එක්ක අන්න දුක දැනුණා. ඔය අපේක්ෂා රෝහලකට අපේක්ෂාවක් නැහැ කියන එක තමයි ඔකේ තියෙන්නේ. මේ කාලේ නම් කොහොමවත් අපේක්ෂාවක් නැහැ, බේතුත් නැහැ, මුකුත් නැහැනේ. එතකොට අන්න අපේක්ෂකුවට මොකද? ඒක දැකගත්තට පස්සේ තේරෙනවා මෙන්න ජීවිතේ රඟේ. ඔන්න ඔය විදිහට අපි අපිට යම් කිසි විදියක දුක කියන එක දැනෙන විදිහක් තියෙනවා. ඒක තම තමුන්ට අනන්නේ. ඒක ඔය පොතේ තියෙන විදිහට දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට සමහර විට පොඩි හේතු කාරණාවක් කෙනෙක්ට මේ වගේ දෙයකට මෙහෙම දුකක් දැනේවිද කියලා හිතෙන්නත් පුළුවන්. නෑ, ඒක යාට රියල්. ඒ දුක යාට බොහොම ඝන බාල විදියට, බොහොම සොලිඩ් විදියට දැනෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තම තමුන්ගේ ජීවිතවලදී දකින්න පුළුවන් මේ යම් යම් විදිහක මේ දුකක්, වෙහෙසක්, පීඩාවක් මතුවෙලා එනවා. මේ හඹාගෙන යන දේවල් තියෙනවා, මේ කන්න පෙරේතකමට කාන්න උත්සාහ කරන දේවල් තියෙනවා, බඩ පුරෝගන්න උත්සාහ කරනවා. නමුත් මේ වෑන් බඩ පිරීමකට වැඩිය බඩ දැවිල්ලක් තමයි මතුවෙලා එන්නේ. වෙහෙසක් පීඩාවක් තමයි මතුවෙලා එන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ යම්කිසි විදිහක මේ අපිට අනන්නේ ওই විදිහට මේක දැනෙනවානේ. අන්න එහෙම තමයි මේ ප්‍රතිපදාව අඳුරගන්න ඕනේ. එහෙම නැතුව වෙනස් විදිහක මේ ප්‍රතිපදාව අඳුනගන්න බෑ. පොතේ තියෙන විදිහට අඳුනගන්න බෑ. එතනින් කොපි කරලා මෙතෙන්ට දාගන්න බෑ. පේස් කරගන්න බෑ. එහෙම හරියන්නේ නෑ. ඒ වෙනුවට අන්න බුද්ධ දේශනාව මට අදාළ වුණේ කොහොමද කියන පරීක්ෂාව තමයි තියෙන්නේ. ඉතින් එන්නේ විදිහ පරීක්ෂාවක් කරන කෙනෙක්ට මෙන්න භාග්‍යතුන් වහන්සේ පළවෙනි දේ විදිහට ඉදිරිපත් කරනවා. මේ පාපං පාපකෝ පස්සත. මේ පව් කියන ඒවා, මේ අකුසල් කියන ඒවා, මේවා ලාමක විදිහට දකින්න. ඒ දකින්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. ඊට පස්සේ අන්න එහෙම දකින්න කෙනෙක්ට යම්කිසි දෙවනි වූ දේශනාවක්, දෙවනි වූ අනුශාසනාවක් කරනවා. මොකද්ද? එහෙනම් ඒ පාපයන්ගෙන් දුරස් වීම, ඒ පාපයන්ගේ නොඇලීම හොඳයි. ඔන්න කියන අදහස් දෙක මෙච්චරයි බුද්ධ දේශනාව ඉදිරි ඉදිරිපත් කරන්නේ. අරුණ දෙකකින් යුක්ත දේශනාවක් මම සිද්ධ කරනවා. පළවෙනි එක තමයි පාපය පාපේ විදිහට දකිනවා, පාපයන් ලාමක විදිහට දකිනවා. දෙවෙනි එක තමයි එහෙම ලාමක නම් ඒවෙන් නොඇලෙනවා. ඔතනින්ම ප්‍රතිපදාව හරි, ඔතනින්ම බුද්ධ ශාසනය වැඩ කළා වෙනවා. එහෙම කිව්වහම කොහොමද අපා මෙහෙම කරුණු දෙකකින් මේ බුද්ධ ශාසනය ගැන හැර දක්වන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. නෑ, ඔච්චරම තමා. ඔච්චරම තමා. අන්න මේ පාපය ලාමක විදිහට දකිනවා නම්, මේ මම යෙදිලා ඉන්න ක්‍රියාවලිය ලාමක විදිහට දකිනවා නම් ඒකම ඇති. ඒකම ඇති. එහෙනම් මොකද වෙන්නේ? අන්න ඒ යෙදිලා ඉන්න එකෙන් නොඇලීමක් පුරුදු කරනවා. ඒකෙන් දුරස් වීමක් පුරුදු කරනවා. ඒකෙන් පලා ගිහිල්ලත් නෙමෙයි. ඒ වෙනුවට ඒකෙම ඉඳගෙන මේකේ නොඇලෙනවා, මේකෙන් දුරස් වෙනවා. ඔච්චරයි තියෙන්නේ. එතකොට අපි ওই යෙදිලා ඉන්න එකේ ඇලිලා තමයි කටයුතු කරන්නේ. අර නිකන් pain seeking behavior එකක් ඔකේ තියෙන්නේ. නිකන් අර දුක හොයාගෙන යන ප්‍රතිපදාවක් තියෙන්නේ. හරි කැමැත්තෙන් හොඳට ඇඳුම් පැළඳුම් ඇඳගෙන, හොඳට මේකප් දාගෙන හොයලා තියෙන්නේ මොකක්ද අන්තිමට? ආත්පස පැතිරුණු දුක. මේක තමයි හොයාගෙන යන්නේ. එතකොට මෙන්න මේක ලාමක විදියට දැක්කොත, අන්න ලාමක විදියට දැක්කොත් එතනින් එහාට එයාට මේකේ නොඇලීමක් පුරුදු කරන්න පුළුවන්. නොඇලීමක් පුරුදු කරන්න පුළුවන්. අන්න එහෙම නොඇලීමක් පුරුදු කරොත් එතනින්ම බුද්ධ ශාසනේ කලාව වෙනවා. මේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපදාව අහවර කරා වෙනවා. ඉතින් ඕක තමයි කියන දේශනාව, ඕක තමයි ප්‍රකාශ කරන අර්ථය. ඉතින් එන්න එහෙම කියලා ඒක ගාථාවකින් දෙකකින් මේකී අර්ථය තව ටිකක් පිඳු කරනවා භාග්‍යතුන් වහන්සේ. මොකද්ද කියන්නේ? තථාගතස්ස බුද්දස්ස සබ්බ භූතානුකම්පිනෝ පරියාය වචනම් පස්ස ද්වේච ධම්මා පකාසිතා. මෙන්න මේ විදියට සියලු දෙනාට හිතානුකම්පාවක්, සියලු දෙනා සියලු සත්‍යයන්ගේ හිතානුකම්පාවක් බලාපොරොත්තු වෙන තථාගත බුදුහුගේ පරියාය වචනම් පස්ස ද්වේච ධම්මා පකාසිතා. මෙන්න මේ පරියාය වශයෙන් දේශනාව කොටස් දෙකකට බෙදෙනවා. කොටස් දෙකක් විදිහට ප්‍රකාශ කරනවා. පාපකං පස්සත චේතං තත්ත චාපි විරජ්ජත තතෝ විරත්ත චිත්තාසේ දුක්ඛසන්ත කරිස්සාති. මේ පාපයන් ලාමක ලෙස බලව් එහි නොඇලෙව්. ඔන්න පළවෙනි දේශනාව පාපයන් ලාමක ලෙස බලව්, දෙවෙනි එක එහි නොඇලෙව්. තතෝ චිත් විරත්ත චිත්තාසේ දුක්ඛසන්ත කරිස්සාති. ඒ එසේ නොඇලෙන සිත ඇත්තා වූ තැනැත්තා දුක් කෙලවර කරයි. දුක් කෙලවර කරයි. ඔන්න ඔය කියන අර්ථෙන් තමයි බුදුරජාණන් වහන්සේ කොටස් දෙකක් විදිහට මේ දේශනාව පෙන්වන්නේ. අන්න මේ ආකාර කොටස් දෙකකින් යුත දේශනාවක්, මේ ආකාර ප්‍රතිපදාවක් මංගෙන හැර දක්වනවා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ අපිට ප්‍රකාශ කරන්නේ, සඳහන් කරන්නේ. දැන් අපි මෙහෙම හිතමු. දැන් අපි අර පාපයන් ලාමක විදියට නොදකින කාලේ අපි ඒව සඳහා කොච්චර දහඩිය ලේ කඳුළු හෙලලා ඇතිද කියලා කල්පනා කරොත්, ඈ කොච්චරනම් උත්සාහ කරනවද කියලා බලන්න, කොච්චරනම් ධෛර්යය දානවද කියලා බලන්න, ඔය රැකී ආරක්ෂා සඳහා කොච්චර ධෛර්යය දාලා තියනවද බලන්න. ඔය අපි කිව්වොත් ඔය අධ්‍යාපන කටයුතු සඳහා කොච්චර වලිග හපාගෙන දඟලලා තියෙනවද බලන්න. ඔය විදිහට ගෙදර දොරේ දේවල් සඳහා කොච්චර වෙහෙසෙනවද කියලා බලන්න. ඔය ඔක්කොම හරිනේ. එතකොට මේ පාපය මේ ලාමක දේ ලාමක විදිහට දකින්නේ නැති තාක්කල් අපි ඒවට ගොඩාක් වෙහෙස මහන්සි වෙනවා. ඒ බව නම් හැබෑව. හරි? අපි කියමු ඊට පස්සේ මේ පාපයන් ලාමක විදිහට මෙයා දැක්කා කියලා. මේ කරන වැඩේ මම කරන්නේ මේ ලාමක වැඩක් කියන දේ දැක්කා. එහෙමනම් එයාට යම්කිසි ප්‍රතිපදාවක් විවර වෙනවනේ. මේ විදිහට යම්කිසි සීලයක් පිළිබඳ අපේක්ෂාවක්, භාවනාවක් පිළිබඳ අපේක්ෂාවක් එයා තමන් තුළ ඇති කර ගන්නවා. එතකොට අර ගිහි ජීවිතයේ අර ලාමක දේවල් සඳහා කොතෙකුත් වෙහෙසගත්ත මේ තැනැත්තා, කොතෙකුත් උත්සාහ කරපු මේ තැනැත්තා අර විදිහේ මේ පාපයන් මේ ලාමක දේවල් වලින් දුරස් වීම සඳහා, ඒවයේ හිත ඈත් කර ගැනීම සඳහා උත්සාහයක් ගන්නවද කියලා ඇහුවොත්, අන්න එතකොට නම් වැඩි උත්සාහයක් ගන්න කැමති නෑ ගොඩ දෙනෙක්. ඒක පුදුම කතන්දරයක්. ඒ කියන්නේ නිකන් අර මෙච්චර දවසක් අර පාපයන් පස්සේ ලෝගන යන්න පුදුම ධෛර්යයක් උත්සාහයක් තියුනේ. හැබැයි මේ ප්‍රතිපදාව දිහාවට, මේ ලාමක පාපයන්ගෙන් දුරස් වීමක් දිහාවට උත්සාහයක් යොදන්න හරි කැමති නෑ. ඒවට නිකන් අමුතු නිකන් බබාලා වගේ පොඩ්ඩක් ඊරුණොත් අයියෝ මේක කරන්න බෑ, පොඩි වේදනාවක් આવොත් මේක කරන්න බෑ කී කිය දඟලනවා. හැබැයි අර පාපයන් පස්සේ ලෝගන යනකොට ඒව ලාමක විදියට නොදකින කාලේ කොච්චර උත්සාහ ගත්තද, කොච්චර වෙහෙස මහන්සි දරුවාද. උදාහරණයක් විදියට මම මෙහෙම කියන්නම්. දැන් පහුගිය දවසක කෙනෙක් මේ උපවාස දරසිල් රකින්න ගිහිල්ලා. එතකොට දවල් උදේවරුේ විතරයිනේ ආහාර දෙන්නේ. එතකොට 12න් පස්සේ ආහාර ගන්න බෑ. පහුවද උදේ 5යි 45 50 වෙනකම් මේ දවස්වල. එතකොට ඒ විදියට විකාල භෝජනේ නවේලාවේ ආහාර ගැලීමෙන් වැළකී ඉන්නවා කියන ශික්ෂාපදයක් තියෙනවා උපෝසත දර්ශිල් වල. එතන ඔය උපෝසත දර්ශිල් කියන්නේ මේ මේ මෙන්න මේ අද කරන කතාවට හරියටම ගැළපෙන සීලයක්. මොකද මේ මෙච්චරකල් අගය කරපු ලාමක දේවල් අගය නොකර ඉන්නවා. මොනවද ලාමක දේවල්? සාමාන්‍යයෙන් රෑ වෙලා තමයි හොඳටම කන්නේ. හරි? රෑට කාලා ඊට පස්සේ කාලා බීලා නාලා නටලා සින්දු කියලා ඊට පස්සේ මෛතුන ධර්මයේ හැසිරිලා ඔහොමනේ දවස ගෙවන්නේ. 31st night කියන්නේ ඕවා තමයි ඉතින්. පාටි කියන්නේ ඕවා තමයි. එතකොට ඔන්න ඔය ටික වලකිනවා, මේ ටික ලාමකයි කියලා දකිනවා. එච්චරමයි උපවාස දඩසිල් වල තියෙන්නේ. සංසන්දනය රකින්න අමාරු වලටත් වැඩිය තියෙන සංසන්දනය. මේ අගේ කරපු දේවල් මම අගේ නොකරනවා කියන අදහස තියෙන. ඒ සංසන්දනයක් තියෙන්නේ. මේ ගිහි වැලියුස් සහ පැවිදි වැලියුස් අතර වෙනස තමයි තියෙන්නේ. එතකොට ඒ විදිහේ සංසන්දනයේදී අර වෙනදා මේ කෑපු කෑම අගේට කාපු කෑම නොකා ඉන්නවා කියලා ශික්ෂාපදයක් සමාදන් වෙනවා. සමහර කෙනෙක් අහනවා මේ බත් කාලා අපායයිද? දැන් මේ ශික්ෂාපදේ මෙහෙම කැඩුනහම බත් කාලා අපායයිද? ගිහි කට්ටිය විතරක් නෙමෙයි, උපෝසත දර්ශිල් දකින්න කට්ටිය විතරක් නෙමෙයි, හාමුදුරුවෝ එහෙම විශේෂයෙන් අහනවා. බත් කාලා අපායයිද කියලා අහනවා. එතකොට ඔතන අවුල තියෙන මොකක්ද දන්නවද? බත් කෑවට නම් අපාය යන්නේ නැහැ. නමුත් මේක මේ ඉල්ලං කාපු ලෙඩක් නේ, ඉල්ලං කාපු පෝරියල් එකක් නේ. මේක මේ ඉල්ලලා සමාදන් වෙලා තියෙන්නේ. මේ එකට ගිහිල්ලා මේ වොලන්ටියර් කෙනෙක් විදියට බැඳිලා. බැඳුනාට පස්සේ ඉතින් අර නීති රෙගුලාසි අපිට අදාළ වෙනවනේ. අන්න ඒකයි ඔතන තියෙන අවුල. සමාදාය සික්කත සික්කාපදේසු. මේ ඉල්ලගෙන සමාදම් වෙලා තියෙන්නේ. කවුරුත් බලහත්කාරයෙන් දෙවියන් වහන්සේ කෙනෙක් පටවලා නෙමෙයි. ඒ වෙනුවට මේ මමම ගිහිල්ලා ඉල්ලගෙන කාපු කෑමක්. එහෙම ඉල්ලගෙන කෑවා නම් ඉතින් ඒකට අනු ඉන්න වෙනවා. අන්න එතනයි තියෙන අවුල. එහෙම නැත්නම් ඉතින් නිකම් බත් කෑවර නම් අපාය යන්නේ නැහැ තමයි. නමුත් අතන ගිහිල්ලා මම මේ විකාල භෝජනේ වැලකී හිටිනවා කියන ශික්ෂාපදය සමාදම් වෙලා ඉල්ලගෙන කාලා ඊට පස්සේ අපාය ගියහම අපාය යන්න ඉඩ තියෙනවා. අර තියෙන නිකන් ඔය කාපාක් වල ගහලා තියෙන්නේ පාක් ඇට් යෝ ඕන් රිස්ක්. නවතල යන්න පුළුවන්, හැබැයි ඔයාගේ තමයි රිස්ක් එක. අන්න ඒ විදිහේ දෙයක් ඕක විදිහවස්සේ තියෙනවා. එතකොට බත් කෑවර නම් අපායනේ නෑ. නමුත් අන්න අර බත් නොකනවා කියලා රෑට අවේලාවේ එහෙම නොකනවා කියලා එක සමාදම් වෙලානේ ඔය ඉන්නේ. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට උපෝසත අටසිල් මේ විදියට මේ වටිනාකම් දෙවර්ගයක් අතර සංසන්දනයක් වගේ. එතකොට ඒ විදිහේ එකක් සාමාන්‍ය ඉල්ලලා සමාදන් වෙනවා. සමාදන් වුණාට පස්සේ ඉතින් හවසට බඩගිනි එනවනේ. එතකොට එහෙම එනකොට කොහොම හරි වෙලා තියෙන්නේ මොකද්ද? කලන්තේ දාලා. කලන්තේ දාලා මේක දවසක් ඉතින් කලන්තේ දා. එතකොට ඇවිල්ලා කියනවා අම්මෝ ස්වාමීන් වහන්සේ මට මේ ෂුගර් ප්‍රශ්නයක් තියෙනවා. මට මේ කලන්තේ දැම්මනේ කියලා ඉතින් කියනවා. එතකොට අහනවා මේ හාමුදුරුවන්ට එහෙමත් මේ ෂුගර් ප්‍රශ්න තියෙන කට්ටියට ආහාර ගන්න පුළුවන් ඇතිනේ. ගිලාන කස්ස අනාපත්ති වගේ ඇතිනේ කියලා ප්‍රකාශ කරනවා. එහෙම එකක් නෑ. ඔය ශික්ෂාපදයට ගිලාන කස්ස අනාපත්ති එකක් නෑ. ගිලනුන්ට අවුලක් නෑ කියලා පැනවීමක් නෑ. සාමාන්‍ය සමහර ශික්ෂාපද තියෙනවා ගිලන් වුණාම අසනීප වුණාම මිදෙන දේවල්. නමුත් මේකේ නම් එහෙම එකක් දීලම නෑ. එහෙම ඉඩක් දීලම නෑ. එතකොට මේ කියන්නේ මොකද්ද? මේ මට මේ විදිහේ වෙහෙසක් ගන්න බෑ. මට අසනීප තියෙන නිසා මට මේ විදිහේ වෙහෙසක් ගන්න බෑ. මේ මම කලන්තේ දාන නිසා කියලා ඔන්න නැවත නැවත ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා. එතකොට මොකද්ද මේ කියන්නේ? අර ගිහි ජීවිතේ අර ලාමක දේවල් පිටිපස්සේ හඹාගෙන යන කාලේ නම් ඕන තරම් ධෛර්යයක් තියුණා. ඕන තරම් දාඩියලේ හලන්න පුළුවන්. හැබැයි මේ වගේ දෙයකට වෙහෙස පීඩාවක් උත්සාහයක් දරන්න හරි අමාරුයි. මම ඇතර කොච්චර කාලයක් රැක්කද දැන්? මාසෙකමාරක් රැක්කා. රැක්ක මාසෙකමාරෙන් දවස් කීයක් කලන්තේ දැම්මද? එක දවසයි. හැබැයි ඒක දවසට අරක අතාරිනවා. අරක අතාරිනවා. නමුත් අපි බලන්නකො ගිහි ජීවිතේ අපි කරන වැඩවලට ඔහොම අතාරිනවද කියලා. ඔය මම උදාහරණයකට මෙහෙම කියන්න. ඔය රෑකට එහෙම ඔය කොටුවක් එහෙම පයින් යන කෙනෙක් ඈ කොච්චර නම් ශක්තියක් ජවයක් තියනවද කියලා බලන්න. ජනේල් වලින් පැනගෙන බැල්කනි වලින් වැටිලා අතපයක් කැළවිලා ගියත් කෑල්ලක් නැතුව හරි තමුන්ගේ ඩෙස්ටිනේෂන් එකට යනවනේ. අර කාමයන්ගෙන් මත් වෙලා රාගෙන් මත් වෙලා ඒ යනකොට අතක පායක කෑල්ලක් ගියත් ආයි නවතින්නේ නැහැ. ඒකත් කමන්නේ. ඒකත් මොකකින් හරි බැඳගෙන ගිහිල්ලා අර වැඩේ කරලාම තමයි එන්නේ. ගස් දිගේ බඩ ගන්නවා, ජනේල් වලින් පයින්නවා, බැල්කනි වලින් වැටෙනවා. ඔය වගේ කොතේකුත් කතන්දර අහලත් ඇති, දන්නවත් ඇති. එතකොට එහෙව් කල්ගෙවන අපි, එහෙව් උත්සාහයක් කරන අපි අර සිල් රකින්න ගිහිල්ලා පොඩ්ඩක් කලන්තේ දැම්මොත්, මේ පරියන්කික වාඩි වෙන්නේ ඉඳලා පොඩ්ඩක් වේදනාවක් ආවොත් දඟලන දැඟලිල්ල බලන්න, ගාන කෙඳිරිය බලන්න. ඔය පරියන්කික ඔය විදිහේ ඉරියව්වක වාඩි වුණාම වේදනාවක් එනවා. වේදනාවක් එනවා. එතකොට අහනවා මේ වේදනාව නැති කරන්නේ කොහොමද හාමුදුරනේ? මෙහෙම වාඩි වෙලා ඉන්න බෑනේ මට කී කී අහනවා. පොඩ්ඩක් දවසක් දෙකක් තුනක් හතරක් කොහොම වාඩි වෙලා ඉඳපන්. එතකොට ඔය වේදනාව අඩු වෙලා ඔය ඉරියව්ව හරි ගිහිල්ලා ඔය අතපය තැලිලා පොඩි වෙලා හැදිලා එනවා. ඒ ඉන්න බෑනේ, ඒ ඉවසගෙන ඉන්න බෑ. එහෙම වෙහෙසක් ගන්න බෑ. අම්මෝ අර ලාමක දේවල් වලට කොච්චර වෙහෙසුණත් මේ විදිහේ ප්‍රතිපදාවකට මට වෙහෙසක් ගන්න බෑ. ඉතින් එහෙම අමුතු ජෝක් එකක් අපි ළඟ තියෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් අර පාපයන් ලාමක විදිහට නොදකින කාලේ ඒවා සඳහා කොච්චර වෙහෙසුණාද? එතකොට පාපයන් ලාමක විදිහට දකිනවා නම් ඒකෙන් දුරස් වීම සඳහා මේ වගේ ප්‍රතිපදාවකට වෙහෙසුණාට පාඩුව මොකද්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අන්න ඒ විදිහේ වෙහෙසක යෙදෙන්න ඕනේ. එහෙම උත්සාහයක් දරන්න ඕනේ. එහෙම නැතුව කවදාවත් මේ විදිහේ ප්‍රතිපදාවක් දැන හඳුනගන්න බෑ. විශේෂයෙන් ආධුනික කෙනෙක්ට අපි කියනවා ටිකක් වීරයක් ශක්තියක් තියෙන්න ඕනේ. ආධුනික කෙනෙක්ට ඒ උත්සාහය තියෙන්න ඕනේ. මේ අලුතෙන්මනේ මේ පාරේ යන්න පටන් ගත්තේ. එතකොට අර කටුබඳුරු තමයි අහුවෙන්නේ මුලින්. කටුබඳුරු තමයි අහුවෙන්නේ. කටුබඳුරු අහු වුණාට ධෛර්යමත් වෙන්න එපා. ඔය පාර වල් වැදිලා තියෙන්නේ. හැබැයි ඕක පොඩ්ඩක් පීයක් අරගෙන පොඩ්ඩක් කපාගෙන කපාගෙන වෙහෙස පීඩාව දරාගෙන ටික දවසක් ගියොත්, ටික දවසක් කියන්නේ මේ සතියක් දෙකක් මාසයක් දෙකක් යනකොට ඔන්න එලිපෙහෙලි ගතියක් මතුවෙලා එනවා. කලිනුත් ගිහිල්ලා තියෙනවා වගේ මේ පාරේ අමුතු ලස්සනක් තියෙනවා මේ පාරේ කියලා අත්දකින්න පුළුවන්. නමුත් අර මුල වෙහෙස පීඩාව හරහා එන්න එපැයි. අන්න ඒ විදිහේ දෙයක් තමයි උතර තියෙන්නේ. එතකොට මේ පාපයන් පාපයන් විදිහට දකිනවා. එහෙමනම් ඊළඟට අන්න ඒ පාපයන්ගෙන් දුරස් වීම පිළිබඳ යම් කිසි ප්‍රතිපදාවක යම් කිසි උත්සාහයක මේ තැනත්ත යෙදෙනවා. ඒ උත්සාහය ලේසිම කියලා අපිට කියන්න බෑ. ලේසිම කියලා කියන්න බෑ. නමුත් අන්න උත්සාහයෙන් වෙහෙස මහන්සියෙන් කරොත් අන්න මොකද වෙන්නේ, මේ පාපයන්ගෙන් දුරස්වීමක් මේ තැනැත්තට ඇති කරගන්න පුළුවන්. මේ පාපයන්ගේ නොඇලීමක් මේ තැනැත්තට ඇති කරගන්න පුළුවන්. අන්න භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? පාපකං පස්සත චේතං තත්තචාපි විරජ්ජත. මේ විදිහට පාපයන් ලාමක විදිහට බලව් එහි නොඇලෙව්. ඒතර නොඇලෙනවා කියන ප්‍රතිපදාවේ තමයි මේ අපි යෙදිලා ඉන්නේ. මේ අපි යෙදිලා ඉන්නේ. එතකොට ඔය සඳහා මෙහෙම කතාවක් කියන්නම්. ඔය බෝධිධම්ම කියලා යම්කිසි කලින් ඉන්දියා ආචාර්ය කෙනෙක් ගැන සඳහන් වෙනවා. මේ ප්‍රතිපදාව වඩපු ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒ හාමුදුරුවෝ ගැන කියන්නේ, මේ හාමුදුරුවෝ මෙන්න මේ පාපයන්ගෙන් දුරස්වීම, ඒවයෙන් දුරස්වීම කියන ප්‍රතිපදාව වඩපු විදිහ තමයි කියන්නේ. මොකද්ද කියන්නේ? මෙන්න මේ විදිහට පාපයන්ගේ නොඇලීම නැමැති ප්‍රතිපදාව ඒ ස්වාමීන් වහන්සේ වැඩියේ කොහොමද? එතකොට කියනවා වයිස් බෝධි ධම්ම. මේ ප්‍රඥාවන්ත බෝධි ධම්ම හාමුදුරුවෝ අන්න මේ ප්‍රඥාව ලං කරගත්තේ කොහොමද? මෙන්න මේ විත්‍යක් දිහා ඇස් දල්ලාගෙන අවුරුදු 9ක් බලාගෙන ඉඳියා. ඔන්න ඔය කියන විදිහට තමයි තේන්නේ. ඉතින් කෙනෙක් කියනවා බිත්ති දිහා බලාගෙන ඉඳියට ප්‍රඥාවක් වැඩෙනවද? බිත්ති දිහා බලාගෙන ඉඳලා හරියනවද? එහෙම බිත්ති දිහා අවුරුදු 9ක් එක දිගට බලා ඉන්න පුළුවන්ද කියලා ඔන්න වගේ අමුතු කතන්දර ටිකක් කියනවා. නමුත් මේක මේ රූපකයක්. මේ රූපකයකට කියන්නේ මේ ඇත්ත බිත්තියක් දිහා බලා ඉඳියා අවුරුදු 9ක් කියනටත් වැඩිය මේ කියන්නේ බිත්තියක් දිහා අවුරුදු 9ක් බලාගෙන ඉන්නා වගේ වීරයක්, ඒ විදිහේ උත්සාහයක් හරහා තමයි මේ හාමුදුරුව මේ පාපයන්ගෙන් දුරස් වුණේ, එහි නොඇලුනේ. අන්න පාපයන්ගෙන් නොඇලෙනවා, දුරස් වෙනවා කියන්නේ මොකද්ද? ප්‍රඥාවක් වැඩෙනවා. ප්‍රඥාවක් වැඩෙනවා. එතකොට ওই රූපකයක් විදිහට තමයි දීලා තියෙන්නේ මේ අවුරුදු 9ක් බිත්තියක් දිහා බලාගෙන ඉඳියා වගේ බැල්මක්, ඒ විදිහේ උත්සාහයක්, ඒ විදිහේ වීරයක් සහිතව මේ හාමුදුරුව කටයුතු කරා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට අන්න මොකද උනේ? නිකම් බෝධි ධම්ම නෙමෙයි, වයිස් බෝධි ධම්ම. ප්‍රඥාවන්ත බෝධි ධම්ම හාමුදුරුව කලින් නිකම් බෝධි ධම්ම වෙන්නේ නැති. දැන් මෙතන ඉන්න කට්ටියත් විවිධ නම් වලින් අඳුන්නනවනේ. විවිධ නම් වලින් අඳුන්නනවා. එතකොට දැන් තියෙන නම ඉස්සරහට අපිට ඔන්න විශේෂණ පදයක් දාන්න පුළුවන්. මෝඩ කියලා. මෝඩ මෙයා කියලා කියමුකෝ. නමක් කිව්වත් එහෙම හර නැහැ නේ. ඊට පස්සේ හොයාගෙන එනවා තව භාගයක් විතර යනකොට. බණ ඉවර වෙනකොට හොයාගෙන එනවා. ඒකින්ද ඒකටත් ආරක්ෂාවට මම නමක් නොකිය ඉන්නම්. අපි කියමු මෝඩ එක්ස් කියලා. මෝඩ එක්ස් කියලා කෙනෙක් ඉන්නවා. හරි. නමුත් එයා මේ විදිහේ ප්‍රතිපදාවක් කාලයක් තිස්සේ පුරුදු කරගෙන 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 යනකොට අන්න මොකද වෙන්නේ? එයාට අපිට දාන්න පුළුවන් ප්‍රඥාවන්ත එක්ස් කියලා දාන්න පුළුවන් අදහසක්, හැකියාවක් මතුවෙලා එනවා. ඔය අතරමැද ඉතින් උත්සාහයක් තියෙනවා. බෝධිධම්ම හාමුදුරුවෝ කියන විදිහට බෝධිධම්ම හාමුදුරුවන්ගේ ප්‍රතිපදාවේ හැටියට අන්න අවුරුදු 9ක් බිත්තියක් දිහා බලාගෙන ගියා වගේ උත්සාහයකින් පස්සේ තමයි බෝධිධම්ම හාමුදුරුවෝ මෝඩ වෙනුවට ප්‍රඥාවන්ත උනේ. අන්න ඒ විදිහේ උත්සාහයක්, ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් නමය කිව්ව ගමන් බය වෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. මේක මේ රූපකයක් දෙන්නේ අවුරුදු 9ක්. භාග්‍යතුන් වහන්සේ කියන්නේ අවුරුදු 7යි. 7ක් වුණාට මහණෙනි 6නුත් වෙන්න පුළුවන්. 6ක් වුණාට මහණෙනි 5නුත් වෙන්න පුළුවන් කියලා අඩු කරගෙන ඇවිල්ලා අවුරුද්දට බස්සනවා. ඊට පස්සේ එතනින් නවත්තන්නෙත් නැහැ. මාස ගණන් අඩු කරගෙන ඇවිල්ලා මාසෙට බස්සනවා. තවත් අඩු කරගෙන ඇවිල්ලා දවස් 7ට බස්සනවා. ඒතර ඒ විදිහේ විභවයක් අපි ළඟ තියෙන්න පුළුවන්. ඒක නිකන් එහෙම නෑ කියලා නිකන් පහතට හෙලන්න එපා. ඒනට පොඩ්ඩක් ක්‍රෙඩිට් එකක් දුන්නාම, නිකන් කම්ප්ලිමන්ට් එකක් දුන්නාම බාරගන්න මැලි වෙන්න එපා. මොකද හේතුව අන්න මේ විභවය අපි කවදා ලං කරගත්ත දෙයක්ද දන්නේ නෑනේ. දන්නේ නැහැ. ඒකට කරුණාකාරණ සැකසීලා තියෙනවා. එහෙම නැත්නම් ඔහොම ඕක ට්‍රිගර් වෙලා එන්නේ නැහැ. ආපු වෙලාවේ ඒ ආපු ක්‍රමවේදේ එක ගත්තාම කොහෙදෝ තියුණ අමුතු විභවයක් කවදා රැස් කරගත්තේ කද දන්නේ නැහැ. කොහොමරි ලැං වෙලා ඇවිල්ලා තියෙනවනේ. අන්න ඒකට සාදර වෙමු. එතකොට නමක් නමයක් අවුරුදුම යන එකක් නැහැ. නමුත් නමයක් අවුරුදු යන්න සූදානමින් කරන්න පටන් ගන්න ඕනේ. හතක් අවුරුදු යන එකක්ම නැහැ. නමුත් හතක් අවුරුදු කරනවා වගේ කරන්න පටන් ගන්න ඕනේ. මොකද දැන් පාපයන් සඳහා ඒවා ලාමක ලෙස නොදකින කාලේ කොච්චර අවුරුදු ගත කරාද බලන්න. අමාරයට 30 40 50 ගත කළ තියෙනවානේ. ඒ කාලෙදි ඔහොම අවුරුදු ගණන් ගන්නෙත් නෑනේ. කවදානම් මම මේ අධ්‍යාපන කටයුතු අවර කරන්දෝ, කවදානම් මම මේ රැකිරක්ෂා ඉහළට තනතුරු වලට යම්දෝ, කවදානම් නම් මම මේ විදිහේ වත්තු සම්භාර ලං කරගනින්දෝ කියලා ඒ අවුරුදු 30 40 ගණන් දඟලලා තියෙනවානේ සමහර විට. එහෙව් දැඟලිල්ලක් අතරේ මේ වගේ දෙයකට ඉතින් අවුරුදු 9ක් වැය කරත් පාඩුවක් නෑ, 7ක් වැය කරත් පාඩුවක් නෑ. 7ක් විතර කරගෙන ඉමු, 7ක් විතර කරගෙන ඉමු. දැන් මමත් නිකන් ලොකුවට ආඩම්බරෙන් කියන, දැන් මමත් 7ක් විතර කරලා තියෙනවා. දැසගත දවසේ ඉඳලා ඔක්කොම එකතු කරලා බලුවාම 7ක් විතර තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් 7ක් කියන්නේ මොකද, නිකන් අවුරුදු 6ක් නිකන් දොස් කරක් ක්‍රියා කරලා 7 වෙනි අවුරුද්දේ වගේනේ නිකන් මේ වැඩේ තේරුම් ගත්තේ බුදු වෙන්න ගිහිල්ලා. බුදු කෙනෙකුත් එහෙව් එකේ ඉතින් අපි 7ක් කරාට පාඩුවක් නැහැ. පාඩුවක් නැහැ. 7ක් කරාට පස්සේ 70ක් කරත් පාඩු නැහැ කියලා හිතේ. ඉතින් ඔන්න ඔය විදිහේ වැඩක් තමයි තියෙන්නේ. එතකොට මේ බිත්තියක් දිහා අවුරුදු 9ක් බලාගෙන ඉන්නවා වගේ වීරයක්, බිත්තියක් දිහා අවුරුදු 9ක් බලාගෙන ඉන්නවා වගේ ප්‍රතිපදාවක් තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි සාමාන්‍ය සක්මන් කරනවා කියලා කියන්නේ මොකද්ද? පරයන්ක භාවනාවක දෙනවා කියලා තියෙන්නේ මොකද්ද? එතකොට ඇත්තටම නිකන් ඔන්න ඔය බිත්තියක් දිහා බලා ඉන්නවා කියන රූපකේ අපිට හරියටම සම්බන්ධ කරන්න පුළුවන් රූපකයක් විදියටත් නෙමෙයි. ඒ කියන අර්ථයෙන්ම සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට සක්මණක අමුතු බැල්මක් තමයි බලන්නේ. සක්මණේ අපි ිතම ඇවිදිනකොට අපිට තේරෙනවා මේ පතුල් වදිනවා, පියවර දෙක දැනෙනවා. නමුත් මේ හිස් තැන අතරේ අමුතු හිතවිලි කන්දරාවක් ගඟක් ගලනවා වගේ නොයෙකුත් ප්‍රශ්න, ගැටලු, වෙහෙස, පීඩා ඔක්කොම අර පියවර දෙක අතරදී දැනෙනවා. ඒ හිඩසෙදි දැනෙනවා. නැත්නම් හුස්ම වැටෙනවා. හුස්ම දෙකක් අතර තියෙන හිඩසට ඔන්න අර හිතවිලි කන්දරාවක් ඇවිල්ලා බැස ගන්නවා. එතකොට හරි වෙහෙසයි වගේ තමයි මේක තියෙන්නේ. මේක හරි වෙහෙසයි වගේ තමයි පේන්නේ. නමුත් අපි මේ ප්‍රතිපදාවේදී කරන්නේ මොකද්ද? අන්න අර නිකන් බිත්තියක් දිහා බලාගෙන ඉන්නවා වගේ මේ ඇවිදින ගමන් මේ ක්‍රියාවලිය දිහා බලනවා. වාඩි වෙලා ඉන්න ගමනුත් මේ බිත්තිය දිහා දල්ලාගෙන බලාගෙන ඉන්නවා වගේ මේක දිහා බලාගෙන ඉන්නවා. මේක මේ හදන්න යන්න, මේක මේ හිතවිලි නැති කරන්න යන්න, මේ ප්‍රශ්න විසඳන්න යන්න, ඒවා මුකුත් කරන්නේ නැහැ. ඒවා මුකුත් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඇස් දල්ලාගෙන බලාගෙන ඉන්නවා මේ සක්මණ දිහා. අර ප්‍රශ්න ඇවිල්ලා වද දෙනවා, අතීතේ මතක් කරනවා, එහාට මෙහාට අදිනවා, විකාර කරනවා. නමුත් ඇස් දල්ලාගෙන බලාගෙන ඉන්නවා. ඔන්න ඔය බැල්ම තමයි වටින්නේ. දැන් මම කියන්නේ හැබැයි රූපකයක් විදිහට නෙමෙයි. බෝධිධම්ම හාමුදුරණන් රූපකයක් විදිහට කිව්වේ. මේ විදිහට මේ බිත්තිය දිහා අවුරුදු 9ක් බලාගෙන ඉඳලා තමයි මම ප්‍රඥාවන්තුනේ කියලා. හැබැයි සක්මණ පරයන්කෙදි කරන්නේ අර නිකන් අර බිත්තිය දිහා ඇස් දල්ලාගෙන බලාගෙන ඉන්නවා වගේ මේ යන ක්‍රියාවලිය දිහා ඇස් දල්ලාගෙන බලාගෙන ඉන්නවා. ඇස් දල්ලාගෙන කිව්වහම මේ හිතෙන් අවදිව බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට තේරෙනවා මේ නොයෙකුත් ප්‍රශ්න ගැටළු ඇවිල්ලා මේ සක්මණ එපා කරවන්න, මට මේ ප්‍රතිපදාව එපා කරවන්න, මේ ගෙදර දොරේ කටයුතු වලට නැවත අවධානය ගන්න උත්සාහ ගන්නවා. අර නැවත පාපයන් ලාමක නෑ කියලා කියන්න උත්සාහ ගන්නවා. පාපයන් නිහි අපි යෙදෙමු කියලා කියන්න උත්සාහ ගන්නවා. නමුත් මේ තැනැත්තා ඇස් දල්ලාගෙන අර බිත්තිය දිහා ඇස් දල්ලාගෙන බලාගෙන ඉන්නවා වගේ මේ ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්නවා. මුකුත් කරන්න යන්නේ නෑ. මුකුත් කරන්න යන්නේ නැහැ. මට කියන්නේ නිකන් මොකද්ද, ඇස් ඇත්තේ අන්ධෙක් වගේ ඉන්නවා. මේ හොඳට ඇස් පේනවා, අන්ධ වෙලා හැම නෙමෙයි, හොඳට ඇස් පේනවා. කන් ඇත්තේ බීරෙක් වගේ ඉන්නවා. ප්‍රඥාව ඇත්තේ අන්න මෝඩෙක් වගේ ඉන්නවා. පාන මේ ශක්තිය ඇත්තේ දුර්වලෙක් වගේ ඉන්නවා. පාන ඇත්තේ මලා වගේ ඉන්නවා. මොකද්ද මෙන්න මේ බිත්ති අධ්‍යය ඇස් දල්ලාගෙන බලාගෙන ඉන්න වගේ බැල්ම තමයි තියෙන්නේ. එක එක්කෙනා ඇවිල්ලා වටපිටාවෙන් එක එක ඒවා කරනවා. පේන්නේ ඇස් වලට හොඳට පේනවා. වෙනදට වැඩිය හොඳට පේනවා ඈ. ඒකයි වැඩේ තියෙන්නේ. ඒකයි අවුල. වෙනදට වැඩිය හොඳට ඇහෙනවා. මේ සිහියට එන කර්කශ භාවයක් තමයි සිහියට නැගෙන ප්‍රධාන චෝදනාවක් තමයි. වෙනද මට මේවා දැනුනේ නැහැ. වෙනද මට මේක මෙච්චර දුක් දුන්නේ නැහැ. වෙනදා මට මෙච්චර මේ කට්ටියගේ වැරදි පෙවුනේ නැහැ. වෙනදා මට මෙච්චර ඉරිටේට් උනේ නැහැ. දැන් මේ ප්‍රතිපදාව නිසා ඒක ඉරිටේෂන් එක වැඩි කියන චෝදනාව පැහැදිලිව නගනවා මේ සිහියට විරුද්ධව. පළවෙනි දේ මට වටපිටාව ගැන ඉරිටේෂන්ස්, දෙවෙනි දේ මට මං ගැන ඉරිටේෂන්ස්, ওই විදියට මතුවෙලා එනවා. ඒක හොඳ සලකුණක් මේ ප්‍රතිපදාවක් වැඩෙන බවට. වෙනදට වැඩිය තරහ යනවා. මුංග කන්න මරන්න හිතෙනවා. බෙල්ලම තමයි කන්න හිතෙන්නේ. බෙල්ලම තමයි කන්න හිතෙන්නේ මොකද අර ඔක්කොම කරන්නේ ඔය පේනවනේ. වෙන්ද දැක්කේ නෑ අර මුලාව නිසා දැන් හොඳට පේනවා. එතකොට ඇස් ඇත්තේ ඇස් නැතුව නෙමෙයි ඇස් ඇත්තේ අන් දෙක වගේ ඉන්නවා දැක්කේ නෑ වගේ ඉන්නවා. කන් ඇත්තේ බීරෙක් වගේ ඉන්නවා. මේ කට්ටිය හින්ට් ගහනවා එක එක ඒවා කරනවා පේන්න කරනවා දැක්කේ නෑ වගේ යනවා. ඇත්තටම සැකයක් මතුවෙනවා දැක්කෙම නැද්ද කොහෙද කියලා පස්සෙත් කතා වෙනවා ඇහෙනවා. ඇයි මොකද මේ විශ්වාස නැහැනේ මේ මනුස්සයා වෙන්දට මේ දඟලන මනුස්සයා මේ නිකන් දැක්කේ නෑ වගේ යනවනේ. ඉතින් අර කට්ටියට සැකේ හිතෙනවා ඇත්තටම දැක්කේ නැද්ද කොහෙද මං නම් හිතන්නේ කියලා. ඒගොල්ලෝ කන්ක්ලූෂන් එකකට එනවා මොකද හරි ගියේ නෑ වැඩි කරපු වැඩි. අර වෙනදා විදියට ට්‍රිගර් වුණේ නෑ ඇවිස්සුනේ නෑ. මේ හොඳට දැනිලා හොඳට ඇස් පෙනිලා හොඳට කන් ඇහිලා නමුත් අර සුදුසු අවස්ථාවේ තමුන්ගේ බේරුම සඳහා අන්දයා වගේ ඉන්දියා බීරෙක් වගේ ඉන්දියා. ඊට පස්සේ හොඳට තේරෙනවා මේ කට්ටිය කෙලින පිස්සු මේ කියන ගොන් කතා ඔය ටික ඔක්කොම තේරෙනවා. හැබැයි නිකන් අනේ මෝඩයා වගේ ඉන්නවා අහගෙන. අර නිකන් අර අන්දරේගේ කතාවක් තියෙන්නේ. අන්දරේගේ කතාවක් තියෙන්නේ. අම්මා කිව්වලු මු ගිහිල්ලා දඟලනවනේ. මගුල් ගෙදර ගියා අරන් යන්නම් උඹව හැබැයි උඹ ගොනා වගේ ඉඳහන් කියලා. ගොනා වගේ ඉඳහන් කිව්වම මු ඉතින් මගුල් ගෙදර ගිහිල්ලා තප්පුලන්න ගත්තලු එක එකට අයින්න ගත්තලු ගොනා වගේ ඉන්න කිව්වේ. ඈ ඒ ප්‍රඥාව හොඳට තියෙනවා. නමුත් ගොනා වගේ ඉන්නවා නිකන් මෝඩයා වගේ ඉන්නවා. හොඳට තේරෙනවා. නමුත් තේරුන්නේ නෑ වගේ ඉන්නවා. ඈ ශක්තියක් තියෙන අංගපතේ. හැබැයි නිකන් ලෙඩ වෙලා වගේ ඉන්නවා. පණක් තියෙනවා හැබැයි මලා වගේ ඉන්නවා. මලා වගේ ඉන්නවා. ඔන්න ඔය ශිල්පේ මේ නිකං නිකං මේ වැරදිලා පැටලිලා අරගත්ත ශිල්පයක් නෙමේ. ඒ වෙනුවට හොඳට දනිමින් දකිමින් දරාගත ශිල්පයක්. එහෙම ඉන්නකොට තේරෙනවා අර මොනවදෝ ටිකක් එනවා. මොනවදෝ ටිකක් එනවා. ඒගොල්ලෝ එන්නේ දෙන්නම් උඹට වැඩේ ඉඳහන් උඹට කරන්නම් වැඩක් කියලා. මහා දඟලගෙන එන්නේ. බය කරගෙන එන්නේ. ඌ තියාගෙන දත් විලිස්සගෙන එන්නේ. නමුත් අර මේ තැනැත්තා නිකන් බිත්තිය දිහා බලා ඉන්නා වගේ බලාගෙන ඉන්නවනේ. එතකොට ඇවිල්ලා බය කරන්න දඟලලා මේ එහෙ මෙහෙ කරලා හොලෝලා ඈ මේ එක එක ඒවා කරලා බලනවා හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. ඊට පස්සේ ඌටම අධෛර්යයටපත් වෙලා අර ආපු යකාම බෑනේ බම්මු බය වෙන්නේ නැහැ නේ කියලා යනවා යන්න. ඔන්න ඔය බැල්මේ වෙනස විතරයි තියෙන්නේ. වෙනදා වගේම දුක දැනෙනවා. නොදැනුණා වගේ ඒක දිහා මැස් දැල්ලගෙන බලාගෙන ඉන්නවා. අයින් කරන්න යන්නෙත් නැහැ. වෙනදාට වැඩිය හොඳට හිතවිලි ප්‍රශ්න කරදර මතුවෙලා එනවා. නොදැනුණා වගේ ඒක දිහා මැස් දැල්ලාගෙන බලාගෙන ඉන්නවා. අයින් කරන්න යන්නේ නැහැ. එන්නේ විදිහේ බැල්මක්. මේ විදිහට අවුරුදු 9ක් බෝධි ධර්ම හාමුදුරුවෝ මේ දිහා බලාගෙන ඉඳියා, බිත්තිය දිහා බලා ඉඳියා. අන්න ඒ වගේ බැල්මකින් මේ වර්තමාන මොහොත දිහා අපිට බලන්න පුළුවන්ද? ඇවිදින ගමන්, වාඩි වෙලා ඉන්න ගමන්, එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරන ගමන් මෙන්න මේ විදිහේ බැල්මකින් බලනවා. ඒ විදිහේ බැල්මක් පුරුදු කරනවා. ඒකෙන් අදහස් වෙන්නේ වර්ධින්නේ නැහැ කියලා. වර්ධින්න පුළුවන්. වර්ධින්න පුළුවන් පරණ පුරුදු මෝඩකම ඉස්මතු වෙන්න පුළුවන්. පරණ පුරුදු විදියට කේක්කේනා එක පැටලියා යන්න පුළුවන්. කමක් නැහැ. ඊළඟ මොහොත තවත් අලුත් දවසක්. තවත් අලුත් දවසක්. නෑ ආයි නිකන් කලින් ප්‍රශ්نين කරදරයක් ගන්න දෙයක් නෑ. වැරද වැරද විදියට දැක්කා, මට වැරදුනා, මම පැටළුණා, මම වැටුණා කියලා දැනගත්තා. ඊළඟ මොහොතේ ආයි දෙයක් නෑ. ඊළඟ මොහොතේ නැගීටිනවා. හරි නිකන් අර වීබල් ටොයි කෙනෙක් වගේ පයින් ගහලා බිම දානවා. දැන් මට මොකද මේක ආපහු බලනකොට නැගිටිලා. නැගිටිලා ආපහු පෙරලා දානවා, ආපහු විසිකලා දානවා. අනේ පැදිලා පැදිලා හෙට මෙහෙට පැදිලා ආපහු නැගිටිනවා. කවදාවත් වටලා තියන්න බෑ. අන්න කියන්නේ මොකද? weebles wobble but they don't fall down. මේ විදිහට weeble bone කොහෙට මෙහෙට පැද්දෙනවා. හැබැයි වැටෙන්නේ නෑ. වැටෙන්නේ නෑ. වැටලා හිටින්නේ නෑ. එහෙම පවතින්නේ නෑ. ඔන්න ඔය විදිහේ වැරදි අතරේ අඩුපාඩු අතරේ ඊළඟ මොහොත අලුත්. ඊළඟ මොහොතේ ආපහු නැගිහිටින්න පුළුවන්. ඊළඟ මොහොතේ ආපහු නිවැරදි වෙන්න පුළුවන් කියන අදහසින් ඒ බැල්මෙන් කාලයක් තිස්සේ මේක කිරීමක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කිරීම තුළින් තමයි බුදුරජාණන් වහන්සේ කියන මේ පාපයන්ගෙන් දුරස් වීමක් අපි තුළ මතුවලා එන්නේ. පාපයන් මර්ධනය කළා නෙමෙයි, පාපයන් අයින් කළා නෙමෙයි. ගෙවල් දොරවල්ලින් පලා ගිහිල්ල නෙමෙයි, ඒකෙම ඉඳගන ඒකෙම ඉඳගෙන ඒකෙම වැටිලා ඒ දුකම විඳිමින් අර විදිහේ බැල්මක් පුරුදු කරනවා. වරදින්න පුළුවන්, පැටලෙන්න පුළුවන් දහස් අර. නමුත් ඊළඟ මොහොත අලුත්ම මොහොතක්. අර විනිදපු කියන්නේ, විනී කියන්නේ නිකන් සෙන් මාස කෙනෙක් වගේනේ. විනීගෙන් විනී අහනවා යාළුවගෙන්, අද දවස කවදද, අද දවස මොකද්ද කියලා අහනවා. එතකොට යාළුවා ගොංකමට කියනවා ඉට්ස් ටුඩේ, අද තමයි අද. ඊට පස්සේ විනී මොකද, විනී ප්‍රතිඋත්තරයක් දෙනවා මයි ෆේවරිට් ඩේ, මම කැමතිම දවස කවදද, අද. මේ ජීවිතේ උදාවෙච්ච හොඳම දවස කවදද, අද. මේ ජීවිතේ තියෙන හොඳම මොහොත කවදද, මේ මොහොත. ඔතනින් එහාට වෙන එකක් නැහැ. අයියෝ ඊයේ හොඳයි, මං තරුණ කාලේ හොඳයි, ඒ දවස හොඳයි. පිස්සු අප්පාවය, පිස්සු. ඔය ෆොටෝ ඇල්බම් වීසි කරලා දාන්න පුළුවන් කොහේ හරි නොපෙනෙන දිහාවකට. ඔය ෆේස්බුක් වල තියෙන හිස්ට්‍රි ඩිලීට් කරලා දාන්න පුළුවන්. ඔය විරල ඉරලා වීසි කරලා දාන්න පුළුවන්. මොකද ඔය අතීත කල්පනා කරලා බැලුවොත් අර විදිහේ සැපකට වැඩිය දුකක් තමයි ඔක පිටිපස්සේ සැඟවිලා තියෙන්නේ. අතීතේ මෙහෙම ඉඳියා ඒ දවස්වල සෝක් කියලා එහෙම එකක් වැඩකුත් නැහැ. අනාගතේ මෙතෙන්ට ගියොත් සෝක් කියලා එහෙම වැඩකුත් නැහැ. මේ අද දවස, මේ මොහොත තමයි හොඳම මොහොත. මේ දවස තමයි ෆේවරිට් ඩේ එක. අයි මේ කියන්නේ කොයි කාලේද, 2024 කියන්නේ. අලුත් ටැක්ස් එකත් එක්ක කියන්නේ. මේ බංකොලොත් රටක ඉඳගෙන කියන්නේ. ආයි වෙන දවසක් නැහැ. මේක තමයි හොඳම දවස. දවස දුකෙන්ම පිරීලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මේක ෆේවරිට් ඩේ විදියට බාර ගන්න පුළුවන්. විනී කියනවා වගේ. විනී කියනවා වගේ මොකද්ද තියෙන්නේ? අන්න අර බැල්ම තියෙන්නේ. එක්තරා විදියක මහා අමානුෂිකයි කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට. මෙතනත්ත වරදිනවා, දහස්වර වරදිනවා, සැලෙන්නේ නැහැ. මෙතනත්තට නොයෙකුත් කට්ටිය ඇවිල්ලා වටපිටාවෙන් එක එක දේවල්, චෝදනා, ප්‍රශ්න ඇති කරනවා, සැලෙන්නේ නැහැ. මෙතනත්ත අතින් වැරදි වෙනවා, සැලෙන්නේ නැහැ. එතකොට එක්තරා විදියක ලෝකෙ කියනවා මහා අමානුෂිකයි. මහනිකං මහනිකං මේ නිකං මුර්ග ගතියක් වගේ කියලා. මොකද ලෝකයා බලාපොරොත්තු වෙනවනේ. ලෝකයා බලාපොරොත්තු වෙනවා අන්න මේ වටපිටාවෙන් දුකක් අහම අපි අඬයි කියලා බලාපොරොත්තු වෙනවා. කෙනේ ප්‍රශ්නයක් දැම්මම මේ ප්‍රශ්නෙට සැලෙයි කියලා බලාපොරොත්තු වෙනවා. වැරදුනහම පසුතැවෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔන්න ඒ විදිහ අමුතු බලාපොරොත්තුවක් මේ ලෝකයේ තියෙනවා, වටපිටාවේ මිනිස්සුන්ගේ තියෙනවා. නාඳුනන මිනිස්සු එහෙම නෙවෙයි ඈ. හොඳටම දන්න ළඟින්ම ඉන්න කට්ටිය තමයි. ඒගොල්ලෝ තමයි ඔය ඔය විදියට ලේවුරා බොන්න සූදානමින් ඉන්නේ. අපි ඇඬුවේ නැත්තම් ඒගොල්ලෝ අඬවන්න හරි උත්සාහ කරනවා. සැලුනේ නැත්තම් සලවන්න හරි උත්සාහ කරනවා. ඔය විදිහේ මොකද්දෝ අමුතු අර නිකන් ලේවුරා බොන්න බලාගෙන ඉන්න කට්ටියක් වගේ කට්ටිය වටපිටාවේ ඉන්නවා. එතකොට මේ ලෝකේ බලාපොරොත්තු වෙනවා දුක් විය යුතු දෙයට අපි දුක් වෙයි. තරහා ගත යුතු දෙයට තරහා ගනි කියලා ඔන්න ඔය විදිහේ අමුතු බලාපොරොත්තුක් මේ ලෝකේ වටපිටාවේ තියෙනවා. සැලිය යුතු දෙයට අපි සැලෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට මේක නැති වුණ ගමන් අමුතු චෝදනාවක් තමයි නගන්නේ. පහුගිය දවසක් කෙනෙක් කියනවා මේ gedara මලගයක් වෙලා මේ ඉතුරු වෙලා පණ පිටින් ඉන්න ඒ උන් ටික ඔක්කොම මට චෝදනා කරනවා, මම අඬන්නේ නැහැ කියලා. අඬන්නේ ඔයා අම්මට ආදරේ නැහැ කි කි අරුන් ටික අඬනවලු. ඒක තමයි වැඩේ කියන්නේ. ඉතින් එහෙම චෝදනාව නගනවලු ආදරේ නැහැ, අඬන්නේ නැහැ, බලන්න කිසිම තෙතමනයක් නැහැ කියලා කියනවා. කියලා කියනවා අන්න ඒ විදිහේ දෙයක් මේ වටපිටාවේ කට්ටිය ඈ. මේ පේමෙන් ඉන්න කට්ටිය තමයි ඔය. ඒගොල්ලෝ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ අඬිය යුතු දෙයට අඬයි. තරහ ගත යුතු දෙයට තරහ ගනි. මේ විදිහට සැලිය යුතු දෙයට සැලෙයි කියලා මේගොල්ලෝ තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම වෙන්නේ නැත්තම්, එහෙම වෙන්නේ නැත්තම් මහා මුරුගයි වගේ, මහා අමානුෂිකයි වගේ, කිසි තෙතමනයක් මනුසකමක් නැහැ වගේ කියලා පෙන්නුම් කරන්න උත්සාහ ගන්නවා. පෙන්නුම් කරන්න උත්සාහ ගන්නවා, එහෙම ලේබලයක් ගහන්න උත්සාහ ගන්නවා. නමුත් මේ භාග්‍යවතුන් වහන්සේ කියන මේ ප්‍රතිපදාව මොකද්ද? මේ පාපයන් ගෙන් දුරස් වීමේ ප්‍රතිපදාවක්. ඒවෙන් හිත මෑත් කර ගැනීමේ ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාවේ මෑත් කරන්නේ කොහොමද? අන්න ඒක තමයි ගොඩදෙනෙට ප්‍රශ්නේ. මෑත් කරන්නේ මෑත් කරන්න උත්සාහයකින් වටත් වඩා මෙන්න මේ විදියට පාපයන් දිහා, මේ එන කරදර දිහා, මේ වෙහෙස දිහා අර බෝධි ධම්මහාමුදුරුව බලාගෙන ඉඳියා වගේ බලාගෙන ඉන්නවා. ධිටිය අධ්‍යාස දල්ලාගෙන බලාගෙන ඉඳියා වගේ බලාගෙන ඉන්නවා. එන්නේ බැල්මෙන්ම තමයි මේක දුරස් වෙන්නේ, මේකෙන් ඈත් වෙන්නේ. එහෙම නැතුව මේව ඈත් කරන්න බෑ. ඔය දැන් අකුසල් දුරු කිරීමක් ගැන, මේ දුක ප්‍රහීණ කිරීමක් ගැන කතා කරනවානේ. එහෙම දුරු කරන්න බෑ. දුරු කරන්නේ කොහොමද? දුරු නොකිරීමෙන් තමයි දුරු කරන්නේ. මේ වචන හරඹ තියෙන්නේ තනි කර, මේක වචන හරඹයක් නැතුව කියන්නත් බෑ. දුරු නොකිරීමෙන් තමයි දුරු කරන්නේ. කොහොමද දුරු කරන්නේ? අර විදිහට මොකද්දෝ බැල්මකින් බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට ඇවිල්ලා නිකන් දැන් කයි, දැන් පණි, දැන් ඇඟට දායි කියලා බලාගෙන ඉන්නවා. නමුත් ඒ වෙන්නේ නැහැ, බේරිලා එනවා. අර කියන්නේ ඔය ඔය වීඩියෝස් වල එහෙම කියන්නේ, දැන් සිංහේ කඩාන පයින් බෙල්ල ගාවටම පැනගෙන එනවා. ඈ ඒ වුණාට කැමරා කාරයා කවදාවත් මැරිලා නැහැ. ඈ history has it. History has it. Cameraman never dies. ඈ ඉතිහාසය අපිට කියලා දීලා තියෙනවා කැමරා කාරයා කවදාවත් මැරෙන්නේ නැහැ. ඈ ඌ මරපු දවසට, ඌ මැරුණ දවසට වීඩියෝ එක ඉතුරු වෙන්නේ නැහැ නේ. ඒකයි තියෙන joke එකේ පිටිපස්සේ. ඉතිහාසය අපිට කියලා දීලා තියෙනවා කැමරා කාරයා කවදාවත් මැරෙන්නේ නැහැ. history has it. එහෙනම් කැමරා කාරයානේ අපි. කැමරා කාරයා කවදාවත් මැරෙන්නේ නැහැ කියන විශ්වාසයෙන් අනේ මේ සිංහයේ කියන්නේ බෙල්ලටම පයින් එන්නේ. දැන් කයි දැන් මරයි කියලා තමයි එන්නේ. නමුත් ඔහේ ඉන්නවා, කැමරාව දාගෙන ඉන්නවා. මොකද අර විශ්වාසය තියෙනවා, ඉතිහාසය අපිට කියලා දීලා තියෙනවා කැමරා කාරයා කවදාවත් මැරෙන්නේ නැහැ. අනේ බැල්ම, ඒ විශ්වාසය අපි ළඟ තියෙනවා නම් මේ භාග්‍යතුන් වහන්සේ කියන ප්‍රතිපදාව එච්චරම දුර නෑ. එච්චරම දුර නෑ. අන්න ඒකයි තියෙන වටිනාකම. මෙන්න මේ විදිහේ බැල්මකින් මේ එන දේවල් දිහා බලාගෙන ඉන්නවා. මේ දිනදා ජීවිතයේ කට්ටිය වෙහෙස පීඩාව ඇති කරනකොට, ප්‍රශ්න ඇති වෙනකොට බලාගෙන ඉන්නවා. නෑ සමහර වෙලාවට පරණ පුරුදු මෝඩකමට ප්‍රතික්‍රියා වෙනවා. තරහ යනවා, ඇඬෙනවා, කමක් නෑ. ඊළඟ මොහොතේ අලුත්ම මොහොතක්. ඊළඟ දවස අලුත්ම දවසක්. මගේ කැමැතිම දවස කියලා ඒ දවස බාර ගන්න පුළුවනි. ඒ දවස බාර ගන්න පුළුවනි. අන්නේ විදිහට නැවත නැවත පුහුණුවක්, නැවත නැවත බැල්මක් පුරුදු කරනවා. අන්නේ බැල්මම තමයි මේ කියන මේ ලාමක ධර්මයන් විනිවිද දකින්නේ. අර අපි කිව්වේ බිත්තියක් දිහා බලාගෙන ඉන්නා වගේ, මේ සක්මන දිහා, මේ වෙන දේවල් දිහා, මේ පරියන්ක දිහා බලන බැල්ම තියෙනවනේ. ඒ බැල්ම සාමාන්‍යයෙන් මේ දේවල් විනිවිද බලන සුළු බැල්මක්. මේ දේවල් හරහා බලනවා වගේ බැල්මක් තමයි තියෙන්නේ. අන්නේ බැල්ම තමයි අපිව මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන මේ පාපයන් ලාමක විදියට දැක්කා. ඒ පළවෙනි දේ. එහි ඒවායේ නොඇලීම. ඒක තමයි දෙවෙනි දේ. අන්නේ නොඇලීම මතුවලා එන්නේ මේ ප්‍රතිපදාව තුලින්. මේ කරන පුහුණුව තුලින්. අර විදියට මොකද්දෝ අමානුෂික බැල්මකින්, මහා නිගං මුරුග බැල්මකින් බලාගෙන ඉන්නවා. අන්නේ බැල්ම වැඩි වැඩියෙන් දියුණු වෙනකොට තේරෙනවා මේ පාපයන්ගේ නොඇලීමක් මාතුල මතුවෙලා එනවා. ඒ මතුවෙන්න මොකද වෙන්නේ? ඇතුළත හාත්පස පැතිරුණු විවේකයක්, සැහැල්ලුවක් මතුවෙලා එනවා. ඔබට සතුට කියන වචනේ හරියන්නේ නැහැ. happiness කියන එක හරියන්නේ නැහැ, peace කියන එක තමයි හරියන්නේ. විවේකයක්, සැහැල්ලුවක්. මොකද මුකුත් ලං කරගනත් නෙමෙයි. happiness කියන එක හැම වෙලේම මොකක් හරි ලං කරගත්තා කියන අදහසකින් ඉන්නේ. ඒතර ඒක හරියන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් විවේකයක්, සැහැල්ලුවක් මතුවලා එනවා. වෙනදාට වැඩිය හාත්පස පැතිරුණු ඉඩකඩක් විවේකයක් මාතුල තියෙනවා. ඒ විවේකය එන්න එන්න වැඩි වෙනවා. මම කියන්නේ මේ తాවකාලික උඩ පහළ යාම් නෙමෙයි. කාලය ඇතිසේ පුරුදු කරනකොට තේරෙනවා එන්නේ එන්නේ ට්‍රෙන්ඩ් එක තියෙන හැම වෙලෙම වැඩි වෙන දිහාවට. ආයි පටන් ගන්න තැන තමයි අමාරුම තැන. කරන්න 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 කල් ගෙවෙන්න 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 මොකද වෙන්නේ? අන්න අර උඩ පහළ යාම් තියුණට පහසුව තමයි එන්නේ එන්නේ වර්ධනය වෙන්නේ. විවේකය තමයි එන්නේ එන්නේ වර්ධනය වෙන්නේ. සැහැල්ලුව තමයි එන්නේ එන්නේ වර්ධනය වෙන්නේ. ඒක වර්ධනය වෙන්න එන්න තේරෙනවා මොකද්ද? අන්න අර පාපයන්ගේ නොඇලීමක් මාතුල මතුවෙලා එනවා. නොඇලෙන්න නොඇලෙන්න අන්න මොකද වෙන්නේ? හිත තුළ විවේකයක්, සැනසීමක් මතුවෙලා එනවා. මේ දුක්ඛ සන්තං කරිසාදි කියලා කියන්නේ මේ දුකෙහි කෙලවර කිරීමක් කියන්නේ මොකද්ද? අන්නේ මතුවෙන විවේකය. ඒක තමයි ඇත්තටම අපේ ප්‍රകൃතිය. නමුත් අපි මේ නොදන්නා දේවල් ටිකක් ඔබාගෙන මේ ආගන්තුක දේවල් ටිකක් නිසා මේ පිට මලකඩ තට්ටුව නිසා වෙහෙසකට පත් වෙලා ඉන්දියා, පීඩාවකට පත් වෙලා ඉන්දියා. ඒ වෙහෙස පීඩාව අපේ ප්‍රകൃතිය විදියට අපි ඉඳාගෙන ඉන්දියා. එහෙම නැත්නම් මේ දැන් තියෙන ආවේශයක්, අපි හිතමු යකෙක් යක්ෂාවේශයක් වගේ දෙයක් තියෙනවා. එතකොට මේ යක්ෂාවේශයෙන් පිට දෙයක් මේ තැනට දන්නේ නැත්නම් මෙයා හිතන්නේ මේක මගේ ප්‍රകൃතිය කියලානේ. මේ ආවේශය තමයි මගේ ප්‍රകൃතිය කියලානේ. නෑ, අපේ නියම ප්‍රകൃතිය අර විවේකය. අපි නිකන් අර ආබස්සර දෙවිවරු වගේ කට්ටිය තමයි. පීතිබක්කා කියන්නේ. පීතියම ආහාරය කරගෙන ඉන්න පුළුවන් කට්ටියක්. හැබැයි මොකද වෙලා තියෙන්නේ? අන්න අර ආවේශයක් වගේ එකක්, අර ආගන්තුක උපක්කලේශ ටිකක් අපිව නතු කරගෙන, අපිව යට කරගෙන ඉන්නවා. ඒක නැති වෙන මොකද වෙන්නේ? අන්න අපේ තිබුණා වූ ඇත්තා වූ ප්‍රകൃතිය, ඒ විවේකය එන්න හත්පසෙන් මතුවෙලා එන්න පටන් ගන්නවා. මතුවෙන තේරෙනවා අන්න අර දුකක්, දුකෙහි කෙලවර වීමක්, දුකෙන් අත්මිදීමක්, ඒ විදිහේ විවේකයක් මාතුල මතුවෙලා එනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ, මහණෙනි මේ ලෝකේ නම් මේක හත්පස දුකෙන් ගැවසීගත ලෝකයක්. ආයි ඒකේ දෙයක් නැහැ. මේකේ සැකයක් නැහැ. අර නිකන් ඒ කතාවට කියන්නේ ડોකියුමන්ටරි එකේ කියන්නේ මේ අවුරුදු දවස් 7 දී අම්මා නැති වුණා. ආ වෙන්න තියෙන ඉහළම දුකක්, දරන්න තියෙන ඉහළම දුකක් දැරුවා. හැබැයි ඒ දවස්වල දන්නේ නැහැ. පස්සේ ලොකු වෙලා මේ කුමාරයා, බුදු වෙලා මේ කුමාරයා කියනවා, අන්න මේ දුක දුකෙන් ගැවසීගත ලෝකයක් මේක. මේ ලෝකේ පුරාවට මේ විදිය හත්පස පැතිරුණු දුකක් තියෙනවා. හැබැයි මහණෙනි, මම හොයාගත්තා ආරක්ෂිත භූමියක්. මම හොයාගත්තා විවේක ස්ථානයක්. අන්න මේ විදිහේ ආරක්ෂිත භූමියක්, විවේක ස්ථානයක් මම හොයාගත්තා. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ නෑ, මම උඹලා ගිහිලා දාන්නම් කියලා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? උඹලටත් හොයාගන්න පුළුවන්. මම හොයාගත්තා, මම මේ විදිහේ විවේකයක් සාක්ෂාත් කරගත්තා. ඔබටත් පුළුවන් කියන හැකියාව තමයි, ඔබටත් පුළුවන් කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ තියන්නේ අපි ඉදිරියේ. එහෙම නැත්නම් මං ගිහිල්ලා අර ලවන්නම්, මගේ පිටිපස්සෙ එන්නේ, එහෙම එකක් නැහැ. තියෙන්නේ මේ ප්‍රතිපදාව. මේ දැන් කියව ප්‍රතිපදාව. ඒකේ එදෙනකොට තේරෙනවා අන්න අර බුදුරජාණන් වහන්සේ කියන ආරක්ෂිත භූමිය, අර හාත්පස ගැවිසිගත දුකක් සහිත මේ ලෝකේ දුක නැති තැනක් තියෙනවා. අන්නේ තැන අඳුර ගැනීමක් තමයි. ඒ සඳහා අද දවසේ මේ කතා බහත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එමනම් ඒ ධර්ම දේශනාව ඉදිරිපත් කරපු ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ සියලුම ප්‍රාර්ථනාවල් ඒ ආකාරයෙන් මිශ්‍ර සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව යටතේ මේ කුසලයේ අපේගේ නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව සභාවට යොමු කරන්න වෙලාවක් තියෙද ස්වාමීන් වහන්සේ? ප්‍රාර්ථනා ප්‍රශ්න තියෙනවා නම්?
ප්‍රශ්න නෑ වගේනේ.
ඒ වගේ. එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්ස. ඕකාස වන්දාමි බන්ති.
සුඛී වන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමකමේ බන්ති.
කමාමි කමිතබ්බ.
සාදු සාදු. ඕකාස කමාමි බන්ති.
සුඛී හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු. අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයිරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු.
සෝපත්තේවා සෝපත්තේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.